නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා තිහෙත්වං සෝන වීරිය සමතං අදිට්ඨහ ඉන්ද්‍රියානංච සමතං පටිවිජ්ජ තත්තච නිමිත්තං ගන්හාති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය වාර කීපයකදී මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පැවැත්තුවා. එතෙන්දී අපි දැනගත්තා ඒ උතුම් අරහත්ත්වයට දක්වා යන මාර්ගයේ විවිධ ක්‍රම. එක අතකින් විවිධ අන්දමින් බුදුරජාණන් වහන්සේ ඒ අරහත්ත්ව මාර්ගය විස්තර කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් ඒ ආයතන පැත්තෙන් විස්තර කරලා තියෙනවා, තවත් පැත්තකින් ස්කන්ධ පැත්තෙන් විස්තර කරලා තියෙනවා, තවත් පැත්තකින් ධාතු වශයෙන් විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ තමන් තුළ විවිධ අන්දමින් අභ්‍යන්තර බාහිර නිමිති අනුසාරයෙන් ඇතිවන මමත්වය දුරු කරමින් යන මාර්ගය විස්තර කරලා තියෙනවා. ඊට අමතරව සතර ආහාර මුල් කරගෙන මාර්ගය විස්තර කරලා තියෙනවා. ඊළඟට අපි මේ ඇස්කන් ආසාදී ඉඳුරන්ගෙන් මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී, ඒ විවිධ ව්‍යවහාරයන් භාෂාවන් පරිහරණය කරද්දී, එතන පැවැත්විය යුතු ආකාරය නැත්නම් එතෙන්ද සැලකිලිමත් විය යුතු ආකාරය, කෙලෙස් දුරු වෙන අන්දමින් ප්‍රතිපදාවක් පිරිය යුතු ආකාරය ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා බොහොම පරිපූර්ණ ප්‍රතිපදාවක්, සුවිශේෂී ප්‍රතිපදාවක්, ප්‍රායෝගික ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවන් හරහා අපිට හෙළි කරලා දීලා තියෙනවා. ඉතින් අද අපි තෝරගත්තා අංගුත්තර නිකායේ චක්කනිපාතයේ එන සෝන සූත්‍රය. ඉතින් මෙතන ඇත්ත වශයෙන්ම අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් ගැන තමයි කියවෙන්නේ. ඒ වගේමයි හරිම නිහතමානීව උන්වහන්සේ ඒ තමන් වහන්සේ කටයුතු කරපු ආකාරයත් මේ සූත්‍රය තුළම අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට ලොකු මඟ පෙන්වීමක් මෙම සූත්‍රයෙන් ලබා ගන්න පුළුවන්. අපිට ඒ නිවරදිව මාර්ගයේ හමු නොවන තාක් අපි විභාගාත යන හැටි, විවිධ වැරදි තීරණ ගන්න හැටි, ඒවා පිළිබඳවත් එක්තරා අන්දමක මනුෂ්‍යත්වයේ මුල් කරගත්ත යම්කිසි හැඟීමක් අපිට ඇති කර ගන්න පුළුවන්. දැන් එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනවා. ඉතින් ඒ වෙනකොට මේ සෝණ කියන ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නේ රජගහනුවරම සීතවනේ කියන කොටසේ. එතකොට මේ සීතවනේ කියලා කියන්නේ අත් වශයෙන්ම සොහොන් පිට්ටනි සහිත ප්‍රදේශයක් වශයෙන් අට කතාවේ විස්තර කරනවා. එතකොට උන්වහන්සේ හුදෙකලාව අතිශය වීරවන්තව තමන්ගේ මහනදම් පුරමින් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි හරිම සුකුමාල ජීවිතයක් තමයි ගිහි කාලේ ගත කරලා තියෙන්නේ. ඒ නිසාම උන්වහන්සේට සුකුමාල කියන නමකුත් පටබැඳිලා තියෙනවා. මොකද ඉතාම ධනවත් පවුලකින් පැවතිලා අතිශය සුඛෝපභෝගී අන්දමින් ජීවත් වෙලා ඊට පස්සේ තමයි මහණ වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දීලා මේ ධර්මය ප්‍රගුණ කරන්න නම් ගිහිව ඉඳගෙන අමාරුයි, ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ කියලා තීරණය කළා. දෙමව්පියන්ගේ අවසරය අරගෙන ඒ විදිහට බොහොම අමාරුවෙන් පැවිද්ද ලබාගෙන තමයි මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රෞඪ්‍යා භූමියට පත් වෙලා තියෙන්නේ. නමුත් අර අතීතයේදී ගත කරලා තියෙන ඒ සුඛෝපභෝගී සුකුමාල ජීවිතය නිසාම උන්වහන්සේගේ මේ දැන් අනුගමනය කරන රූක්ෂ ප්‍රතිපදාව එකතකින් ඔරොත්තු දෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සක්මන් කරන සක්මන් මළුවේ ලේ පවා තැවරලා තියෙනවා කියලා කියනවා. මොකද යටිපතුල් පැලිලා එච්චර දුරට වීරයවන්තව මේ කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක් සෝන කෝලිවීස කියන නම උන්වහන්සේ දීලා තියෙන්නේ, කෝලිය වංශිකයෙක්. ඒ නිසා මේ අතිශය දැඩි වීරයක් දාගෙන තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. කවද්දෝ මම නිවන් දකින්නේ, කවද්දෝ මම අරහත්ත්වයට පත් වෙන්නේ කියලා මෙන්න මේ වගේ අතිශය දැඩි අදිෂ්ඨානකින් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඉතින් කෙසේ නමුත් උන්වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ මේ විදිහට අදිෂ්ඨානපූර්වකව කටයුතු කළාට මොකද තාමත් අධිකමයකට ලක් වෙන්න බැරි වෙලා තියෙනවා. උන්වහන්සේ තාමත් අරහත්ත්වයටපත් වෙන්න එමත් නැත්නම් ඒ තමන් වහන්සේගේ ඒ ශාසන අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න තවමත් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා උන්වහන්සේ ටිකක් කලකිරිච්ච ස්වභාවයකින් කල්පනා කරනවා. දැන් අපි දන්නවා ගිහි ජීවිතයේ තියෙන දොම්නස වගේම පැවිදි ජීවිතේත් එහෙමත් නැත්නම් නෙක්ඛම්මයක් සහිත නෛෂ්ක්‍රම්‍ය කරපු ජීවිතයකත් ආධ්‍යාත්මික ගමනක යෙදෙන ජීවිතයකත් යම්කිසි දොම්නසක් පහළ වෙට හැටි අපි මීට කලිනුත් සලායතන විභංග සූත්‍රය අනුසාරයෙන් ඉගෙන ගත්තා. මොකද නෙක්ඛම්මසිත දෝමනස්ස නමින් බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ එක්තරා අන්දමකින් ගුණයක් පුරන්න, ඒ හරහා මාර්ගඵලයක් ධ්‍යානයක් සාක්ෂාත් කරන්න. ඒ වගේ ඉතින් විවිධ බලාපොරොත්තු අපිට තියෙනවා. නමුත් ඉතින් ඒ බලාපොරොත්තු අපි ප්‍රාර්ථනා කරන අන්දමින්ම ඒ ඉක්මනින්ම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපේ හිතේ එක්තරා අන්දමක කනගාටුවක් දුම්නසක් පහළ වෙන්න පුළුවන්. අනේ කවද්ද මමත් ඒ ආර්ය භූමියටපත් වෙන්නේ? අනේ කවද්ද මමත් රහත් වෙන්නේ? අනේ කවද්ද මමත් සෝවාන් වෙන්නේ? අනේ කවද්ද මමත් පළවෙනි ධ්‍යානයටපත් වෙන්නේ? වගේ ඉතින් විවිධ අන්දමින් ඒ තමන් නොලබපු ගුණයන් සම්බන්ධයෙන් තමන්ගේ හිතේ විවිධ මේ අදහස් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අවස්ථාව තමයි දැන් මේ ශ්‍රෝණ ස්වාමීන් වහන්සේ අත්විඳින්නේ. උන්වහන්සේටත් ඉතින් කල්පනා වෙනවා, අනේ කවද්ද මේ වැඩේ කරගන්නේ? මගේ යාළුවෝ දැන් මේ වෙනකොට මේ වැඩේ කරගෙන හමාරයි. ඒ නිසා මමත් මේ බුද්ධ ශාසනය තුල විශේෂයෙන්ම ගුණයක් පුරන ස්වාමීන් වහන්සේ නමක් ආරද්ධ විරියකින් නැත්නම් ඇරඹු වෙර ඇතුව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා අතර කෙනෙක් මමත්. ඒ තරම් මම උත්සාහවන්තවයි කටයුතු කරන්නේ. ඒ තවමත් මට මම බලාපොරොත්තු වෙන ඒ ශාසන පරමාර්ථයන් ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ වැඩේ හරියන්නේ නැහැ. මීට වඩා හොඳයි මම උපවැදුණා නම්. ඒ කියන්නේ මම මහානකම හැරියනම්, සිවුරු හැරියනම් මීට වඩා හොඳයි. මොකද මට ගිහි කාලේ ඕන තරම් ධන දාහන්න තියෙනවා. මට නැවතත් මේ ගිහි කමටපත් වෙලා මහානකම අතහැරලා නැවතත් ඒ ධනය පරිහරණය කරමින් සුවසේ කටයුතු කරන්න පුළුවන්. ඒ අතරේ මට පින් ටිකකුත් කරගන්න පුළුවන්. කියලා දැන් උන්වහන්සේගේ හිත මේ සිවුරු අරින පැත්තට නැමිනවා. දැන් උන්වහන්සේගේ වාසනාවකට දැන් බුදුරජාණන් වහන්සේ අර ගිජ්ජකෝට පර්වතයේ වැඩවාසය කරන ගමන් තමන් වහන්සේගේ තියෙන ඒ චේතෝපරිය ඥානයකින් මේ සෝන සාමින් වහන්සේගේ හිතේ පහළලා තියෙන පරිවිතර්කය දකිනවා. දැන් දැකලා මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ යොහුසුලුවම මේ සෝන සාමින් වහන්සේ වැඩවාසය කරන සීතවනේ එම ස්ථානයට වැඩම කරනවා. අති සඳහන් වෙනවා හරියට නිකන් මේ අකුලල තිබිච්ච අතක් දිගහරින සැනින් බුදුරජාණන් වහන්සේ මේ සෝන සාමින් වහන්සේ ඉන්න තැනට වැඩම කළා කියලා. ඉතින් සාමාන්‍ය සිරිතක් තිබිලා තියෙනවා ඒ කාලේ යම් හෝ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩම කළා නම් මේ වැඩමරා වී කියලා බලාපොරොත්තුෙන් උන්වහන්සේටත් ආසනයක් පනවලා තිබිලා තියෙනවා. ඉතින් ඒ ආසනේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වාඩි වෙලා මේ සෝන සාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ තමන් වහන්සේ දැකපු දේ කියවපු හිත ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සෝන, ඔබට මේ බඳු මේ සිතුවිල්ලක් පහළ වුණාද? හුදකලාව මේ ඇරඹු වීරය ඇතුව වාසය කරනකොට මෙන්න මේ බඳු සිතුවිල්ලක් පහළ වුණාද? මමත් මේ ශාසනයේ වීරයවන්තව කටයුතු කරන භික්ෂුන් වහන්සේ නමක්. මෙච්චර කාලයක් මහන්සි වෙලත් මට මේකේ ප්‍රතිඵලයක් සාක්ෂාත් කරගන්න බැරි වුණා. ඊට වඩා හොඳයි මම උපැවිදි වෙන එක. උපැවිදි වෙලා මම ධනය පරිහරණය කරමින් සැප විඳිමින් ඒ වගේම කුසලුත් කරමින් මට ගිහි ජීවිතයක් ගත කරන එක වඩා සුදුසුයි කියලා මෙන්න මේ වගේ සිතුවිල්ල පහළ වුණාද කියලා බුදුරජාන් වහන්සේ විමසනවා. ඉතින් එතකොට සෝන ස්වාමීන් වහන්සේ ඒක පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි, මගේ හිතේ ඒ බඳු සිතුවිල්ල පහළ වුණා කියලා. ඉතින් බොහොම අවංකව නිහතමානීව උන්වහන්සේ තමන්ගේ හිතේ පහළ වෙච්ච විතර්කය පිළිගන්නවා. එතකොට අපිට තේරෙනවා දැන් මම කලින් මතක් කළා මේ ඇවිල්ලා ඉදිරියේදී රහත් වෙන මහරහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ මේ වීරය වඩන කාලයේදී, භවනා කරන කාලයේදී මේ තරම් මානසිකව ඇද වැටෙන තත්වයකට පව අපත් වෙලා තිනවා. ඉතින් ඒක තමයි මනුස්ස ස්වභාවය. අපිට තාම නිවැරදි පාර තේරිලා නැත්තම්, එහෙමත් නැත්තම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙලා නැත්තම්, ඒගොල්ලෝ විවිධ අකරතැබ්බයන් වලදී අපි ඉතින් සමහරවිට දුක් වෙනවා, මේ ශාසනය ගැන කලකිරෙනවා, සිද්ධ වෙන දේවල් ගැන හිතේ අමනාපයක් පහළ වෙනවා. ඉතින් සමහරවිට සිවුරු ඇරලා යන්නත් කල්පනා කරනවා. ඉතින් ඒක එක අතකින් බැලුවාම ස්වාභාවිකයි. මොකද ඒ තරම් ඉතින් හරි අවිනිශ්චිත ගමනක්, ටිකක් අන්තරාය කර ගමනක් තමයි ඉතින් ඉදිරියේදී අපිට තියෙන්නේ. ඒ තුළ යම්කිසි අවදානමක් තියෙනවා. මේ වෙලාවේදී සෝන සාමීන් වහන්සේ ඒ තමන් වහන්සේගේ හිතේ පහළ වෙච්ච අදහස නොවලහා බුදුරජාන් වහන්සේට හෙළි කළාට පස්සේ බුදුරජාන් වහන්සේ උපමාවකින් උන්වහන්සේට ධර්මයක් දේශනා කරනවා. දැන් මේ සෝන සාමීන් වහන්සේ ගිහි කාලේ හොඳට දක්ෂයිලු මේ වීණා වායනා කරා, මේ වාදනය කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ඒ වීණාවක් මුල් කරගෙනමයි මේ ධර්මයේ නැත්නම් මේ උපමාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ අහනවා වීණාවක තත් හුඟක් තද වෙලා තිබුණොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ සෝනසානාසිකින් ඉස්සෙල්ලාම අහනවා ආයිසුතුන් වහන්සේ ගිහි කාලෙදි මේ වීණා වාදනය කරන්න දක්ෂද කියලා, එහෙමයි ස්වාමීනි කියලා කියනවා. ඊට පස්සේ වීණාවක් සුසර කරනකොට ඒ කම්බි හොඳට ඇදලා ඒ වමනා පරිදි සකස් කරනකොට බුදුරජාන් වහන්සේ කියනවා යම් කෙසේ මේ කම්බියක් තන්තුවක් ඕන්ට වඩා ඇදලා තිබුණොත් මේ වමනා කරන ස්වරය ඒ නිවරදි සංඛ්‍යාතයකින් ලැබෙනවද? ඉතින් එතකොට සෝන ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා නැත ස්වාමීනි කියලා. ඊට පස්සේ අනිත් පැත්තට බුදුරජාන් වහන්සේ අහනවා යම් කෙසේ ඒ වීණාවේ තන්තුවක් ඕන්ට වඩා බුරුල් වෙලා තිබුණොත් එතකොට මේ වමනා කරන ස්වරය ඒ හඬ නිවරදි ස්වරය ලැබෙනවාද? එතකොටත් නැත ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා යදාපනතේ සෝන වීනාය තන්තියෝ න අච්ඡායතා හොಂತಿ න අතිසිතිලා සමේ ගුණේ පටිත්තිතා. දැන් එතකොට ඕන්ට වඩා තද වෙලත් නැහැ, ඒ වගේමයි බුරුල් වෙලත් නැහැ. මේ සම ගුණේහි තමයි පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ සමoverline ඒ වමනා කරන තැනටමයි ඒක පත් වෙලා තියෙන්නේ. අවශ්‍ය පරිදිම තමයි මේක ඇදිලා තියෙන්නේ. මෙන්න මෙහෙම තියනවා නම් නේද මේකෙන් නිවැරදි ස්වරය ජනිත වෙන්නේ, නිකුත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට සෝන ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා පිළිගන්නවා. දැන් මෙන්න මේ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මෙන්න මේ භාවනාව සම්බන්ධයෙන්. භාවනාවේදී බුදුරජාන් වහන්සේ කියනවා ඒවමේව කෝසෝන අච්චාරද්ධං විරියං උද්දච්ඡාය සංවත්තති අතිලීනං විරියං කෝසජ්ජාය සංවත්තති. දැන් මේ විරිය සමතාවය ගැන තමයි මේ උගන්වන්නේ. ඕනට වඩා අධික වීරයක් යෙදුවොත් ඒකම හේතු වෙනවා හිත විපිරිසර වෙන්න, හිතේ වික්ෂිප්ත බවක් උද්දච්ඡයක් විසිරීමක් පහළ වෙන්න අර අධික වීරයම හේතු වෙනවා. ඒ වගේමයි යම්කිසි කෙනෙක් අඩුවෙන් නම් වීරය යොදන්නේ හිත නින්දට වැටෙන්න, උදාසීන වෙන්න, කම්මැලි වෙන්න හේතු වෙනවා. තස්මාතිහ ත්වං සෝන විරිය සමතං අදිට්ඨහ ඉන්ද්‍රියානංච සමතං පටිවිජ්ජ තත්ත්‍වච නිමිත්තං ගන්හා හීති. මොකද තමයි ඇත්තම වටිනාම අවවාදයක් දැන් කරන්නේ. ඒ නිසා සෝන මේ වීරිය සමතාවය හොඳට අදිෂ්ඨාන කරගන්න. ඒ ගැන හොඳින් අවධානය යොමු කරන්න. ඉන්ද්‍රියානන්ත සමතං පටිවිජ්ජ. ඉන්ද්‍රිය සමතාවය ඇති වුනහම ඒක හොඳින් දැනගන්න, ඒක හොඳින් තේරුම් ගන්න. තත්ත්‍වච නිමිත්තං ගන්හා හීති. ඒ අවස්ථාවේ තමයි තමන්ගේ භාවනා කර්මස්ථානය හොඳින් තමන්ට වැටහෙන්නේ. ඉතින් තමයි මේ නිමිති ගන්න තියෙන්නේ. ඒකේ යථා ස්වභාවය හඳුනා ගන්න තියෙන්නේ. දැන් මේ අනුසාරයෙන් අපිට සෑහෙන ධර්ම කාරණා ටිකක් මතු කර ගන්න පුළුවන්. භාවනාවට ගැඹුරු වෙච්ච ප්‍රතිපදාවක් පුරන්න උත්සාහත් වෙන පිරිසක් වශයෙන් දැන් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මෙන්න මේ ඉන්ද්‍රිය සමතාවය මොකද්ද? මොකද්ද මේ වීරිය සමබර කරනවා කියලා කියන්නේ? භාවනාවේදී ඒක අපි කොහොමද පාවිච්චි කරන්නේ? ප්‍රායෝගිකව අපි මේක කොහොමද කරන්නේ කියලා හිලං අපිට ටිකක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා සමහර ලාවට අපි සක්මන් භාවනාවේ නිරත වෙනවා. බොහොම උද්‍යෝගයෙන් උනන්දුයෙන් නැගිටලා සක්මනට ගිහිල්ලා ටිකක් අපි හයියෙන් ඇවිදිනවා. සමහරට ඕන්ට වඩා අපි හයියෙන් ඇවිද්දොත් එහෙම ඉතින් ඊට පස්සේ හරි වෙහෙසයි. ඊට පස්සේ අපි හිතමු අපි හුඟාක් හිමින් ඇවිදිනවා. ඉතින් හුඟාක් හිමින් ඇවිද්දොත් සමහර ලාවට එතනත් හරි අපහසුයි. මොකද සමහර ලාවට නිකන් තනි කකුලෙන් ඉන්නා වගේ වෙනවා. නැත්නම් හුඟාක් හිමින් ඇවිදින ගතියකටපත් වෙනවා. ඒ තමන්ගේ එදිනදා වැඩ කටයුතු ටිකවත් කරගන්න බැරි තරම් පුදුම මන්දගාමී ස්වරයකට ස්වරූපයකට අපිපත් වෙනවා. ඉතින් එහෙනම් මේ සරල කාරණයකදී පවා එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපිට හුරු මේ මැද්ද තියෙන වේගය මොකද්ද? පහසු වේගය මොකද්ද? ඊට පස්සේ අපි ආනාපාන සතියක් වඩනකොට අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් ඕන්ට වඩා තද කරගෙන හිර කරගෙන මේක බරපතල විදිහට ඒ වැඩේ කරන්න ගියොත් එතනත් හරි අමාරුයි, හරි වෙහෙසයි. අධික වීරයක් අපි යොදලා තියෙන්නේ. එහෙම නැතුව නිකාං අපි හරි කම්මැලි විදිහට බිත්තියකට හේත් වෙලා අකුල් දෙකක් දිගෑරලා එහෙමනම් ඉතින් අපි මේ ආනාපාන සතිය වඩන්න පටන් ගන්නෙ වැඩි වෙලාවක් යනට කලින් කිරා වැටෙනවා, නින්දට වැටෙනවා, ගොරවන්නත් පටන් ගන්නවා. එච්චරට ඉතින් අපි අර කෝසජ්ජයට නැත්තම් ඒ අඩු වීරයක් නිසා අන්තිමට නින්දට වැටිලා. ඉතින් එතකොට එහෙනම් අපි මෙතනදී පවා තෝරගන්න අවශ්‍යයි ඒ පහසු ඉරියව්ව මොකද්ද. ඕන්ට වඩා සුඛෝපභෝගී නින්දට බර ඉරියව්වකුත් නෙමෙයි. හුඟක්ම අමාරු දුෂ්කර ඉරියව්වකුත් නෙමෙයි. Tamanට ගැලපෙන පහසු ඉරියව්වක්, මධ්‍යස්ත ඉරියව්වක් තෝරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මේ හුස්මට නිදැල්ලේ එන්න යන්න ඉඩ දෙන්නත් අවශ්‍ය වෙනවා. අපි බල කළා හුස්ම ගැනීම හෝ හුස්ම පාලනය කිරීම හෝ පිම්බීම හැකිරීම පාලනය කිරීම හෝ මේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කයට ඒ කටයුතු නිදැල්ලේ කරන්න ඉඩ දීලා මධ්‍යස්තව පැත්තකින් ඉඳන් හරි නිකන් දෙවෙනි කෙනෙක් බලනවා වගේ, අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ මේ දිහා බලන්නයි අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය සමබරතාවයේ පවා අපිට ඉතින් එකපාර්ට් තේරෙන්නේ නැහැ. ඉතින් අපි මුලින් වරද්ද ගන්නවා. ඇතැම් වෙලාවට අපි ඕන්ට වඩා අධික වීරියක් යොදනවා. ඇතැම් වෙලාවට එහෙම යොදන්න ගිහිලා අන්තිම නිින්ද යන්නෙත් නැහැ. රාත්‍රී නිින්දට ගියාමත් සමහර ලාවට හිත ටිකක් වික්ෂිප්ත වෙච්ච ගතියක් තියෙනවා. ඔළුව කැරකෙන ගතියක් සමහරට එනවා. මේ ආනාපාන සතිය වඩන්න ගිහිලා ඒ අපි අනවශ්‍ය අන්දමින් අධික වීරියක් යොදලා. නමුත් සමහර ලාවට අපි වාඩි වෙච්ච සැනින් ටික වෙලාවක් යනකොට හැම පර්යංකෙදීම නිින්ද යනවා. ඉතින් ඒකත් හුඟක් වෙලාවට අපිට තියෙනවා. මේ කියන්නේ හුඟක් වෙලාවට අපි කාර්ය බහුලව විවිධ කටයුතු වල එල්බගෙන විවිධ වගකීම් දරමින් නම් කාලය ගත කරන්නේ. සමාලාට මේ ආනාපාන සතිය වගේ සරල අරමුණක හිත තිබ්බ ගමන් වැඩි වෙලාවක් යන්න කලින් නින්දට වැටෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේක පහසු නෑ බැලුවහම. කරන්න තියෙනනම් හරි සරල දෙයක්. නමුත් වැඩේ සරල වුණාට කරන එක ලේසි නෑ. එහෙනම් අපි මේ දේවල් වරද්ද වරද්දම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි මේ බණක් ඇහුවා කියලා, පොතක් බැලුවා කියලා කොහොමද වීර්ය සමතාවක් පවත්වන්නේ, කොහොමද මේ ඉන්ද්‍රිය සමතාවක් පවත්වන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක අපි වරද්දලම තේරුම් ගන්න ඕනේ. අපිට වැරදුනහම තමයි අපි තේරුම් ගන්න, ආ මෙතෙන්දී එක්ක වීර්ය වැඩි වෙලා, මෙතෙන්දී එක්ක වීර්ය අඩු වෙලා කියලා ඒ වරද්දන අවස්ථාවකදීම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒකයි මේ ගමන අතිශය ප්‍රායෝගිකයි. මේක පොත බලාගෙන කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි අපිම මේ වැඩේට බැහැ ගන්න ඕනේ. වතුරට බහින්න ඕනේ. වතුරට බැහැලා තමයි පීනන්න පටන් ගන්න තියෙන්නේ. ගොඩින්නම් පීනලා වැඩක් නැහැ. අපිදමු දැන් අපි ටිකක් කල් දැන් ආනාපාන සතියක් වගේ භවනාවක් වඩනවා නම් එතකොට අපිට මුලදී ඒත් සැහැණ වීරයක් අවශ්‍ය වෙනවා. මොකද හිත කියන දෙයක් අහන්නේ අතීත අරමුණු ඔස්සේ දුවගෙන යනවා, අනාගත අරමුණු ඔස්සේ දුවගෙන යනවා. එතකොට සෑහෙන ධෛර්යයකින් වීරයකින් තමයි එයාව වළක්වන්න සිද්ධ වෙන්නේ. එළියට යන වාරයක් ගානේ නැවත නැවත තරංග වෙන්න සිද්ධ වෙනවා. ඉතින් සමාලාවට හිත වැටෙනවා. මොකද මෙල්ල කරගන්න බැරි තරම් වික්ෂිප්ත මනසක් තියෙන්නේ. විසිරිච්ච බවක් හිතේ තියෙන්නේ. කනගාටු වෙන සිහින මවන මනසක් තියෙන්නේ. ඉතින් මේ බඳු නොහික්මුණු මනසක් හික්මව ගන්න පුදුමාකාර වීරයක් අවශ්‍යයි. දැන් ඊට පස්සේ අපි හිතමු අපේ ඒ දැඩි වීරය නිසාම දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙනවා. දැන් ටිකක් දුරට ඉතින් අපි කියන දේ හිත අහනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුළ ඔන්න දැන් හිත ටිකක් රැඳෙනවා. කලින් නම් හුස්ම රැලි 5යි බලන්න පුළුවන් වුණේ. ඔන්න දැන් නම් හුස්ම රැලි 10ක් බලන්න පුළුවන්. දැන් හුස්ම රැලි 20ක් සිහියෙන් ඉන්න පුළුවන්. නැත්නම් අපි හිතමු දැන් සක්මන් භාවනාවේ නම් අපි නිරත වුණේ මුල් අවස්ථාවේදී මේ සක්මනේ පියවර 5යි සිහියෙන් යන්න පුළුවන්කම තිබුණේ. ඔන්න දැන් නම් පියවර 10ක්ම සිහියෙන් යන්න පුළුවන්. දැන් පියවර 20ක්ම සිහියෙන් යන්න පුළුවන්. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහියෙන් යන්න පුළුවන් කියලා ඒ තමන්ට පොඩ පොඩ තමන් තුළ මේ සතිමත් බව වැඩෙන හැටි දැනෙන්න ඕනේ. ඒක අපි දිහාම හැරිලා බලන්න ඕනේ. විටින් විට ප්‍රත්‍යක්ෂා කරමින් තමන්ගේ හිතේ දැන් වර්තමාන ස්වභාවය කොහොමද? අතීතයේ වගේම නොහික්මුණු ගතියක්ද තියෙන්නේ? එහෙමත් නැත්නම් දැන් යම් තාක් දුරට හික්මිලා සතිමත්ව ඉන්න පුළුවන් ගතියක්ද තමන්ගේ හිතේ තියෙන්නේ කියලා තම තමා විසින්ම විටින් විට සොයා බලන්න, ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න, හැරිලා බලන්න අවශ්‍ය වෙනවා. නැතු කවුරුත් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. අපි අපිම අපේ හිතේ తත්වය, අපේ භවනාවේ తත්වය බොහොම අවංකව මධ්‍යස්තව තේරුම් බේරුම් කර ගැනීම වැදගත් වෙනවා. අපි හිතමු දැන් අපිට තේරුණා නම් දැන් ටිකක් හිත කියන දේ අහනවා. සක්මණේදී මේ කොනේ ඉඳන් එහා කොනට යන කම්ම හැරෙනකොටත් සිහිය පවත්වන්න පුළුවන්, එනකොටත් සිහිය පවත්වන්න පුළුවන් කියලා අපිට දැනෙනවා. ආනාපාන සතිය නම් වඩන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් සෑහෙන කාලයක් මුළුල්ලේ හුස්ම රැලි 100ක් 200ක් වුණත් හොඳට නිෂ්කලංකව දැනගන්න අවස්ථාව තියෙනවා කියලා නම් අපිට තේරෙනවා. දැන් ඒ කියන්නේ යමක් අපි ප්‍රායෝගිකව වඩලා තියෙනවා. සතිමත් බව සෑහෙන දුරකට ශක්තිමත් වෙලා තහවුරු වෙලා තියෙනවා. දැන් එහෙමනම් මෙන්න මෙතෙන්දී අපි තව පැත්තකින් තීරණය කරන්න ඕනේ. දැන් මම අධික වීර්යයක් පවත්වන්න හොඳ නැහැ. දැන් මොකද හිත කීකරු වෙලා තියෙන්නේ. එහෙමනම් මම පොඩ්ඩක් වීරය ලිහිල් කරන්න අවශ්‍යයි. දැන් එතකොට මෙතනදී මේ ගන්න තීරණය සමහර විට අපි මුල් කාලයේ මේ විදිහට හිත හික්මවා ගත්තේ මෙනෙහි කිරීමක් සහිතව නම් සක්මනේදී වම දකුණ කියලා, එහෙම නැත්නම් ඔසවනවා තබනවා කියලා මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කළා. එහෙම නැත්නම් පරයන්ක භාවනාවේදී අපි හිතමු ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා, නැත්නම් ඉන් අවුට් කියලා මේ මොකක් හරි උපක්‍රමයක් අනුගමනය කළා තමයි අපි හිත හික්මවා ගත්තේ. නමුත් දැන් හිත සෑහෙන දුරට හික්මිලා තියෙන නිසා අපිට පුළුවන් අර වීරය අඩු කිරීමේ සංඥාව අපිට පැමිණියාම අපිට පුළුවන් අර මෙනෙහි කිරීම නතර කරලා බලන්න. දැන් වම දකුණ කියන්නෙත් නැහැ, ඔසවනවා තබනවා කියන්නෙත් නැහැ, ආනාපාන සතියේදී ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන්නෙත් නැහැ. හිත නිශ්ශබ්දවම මේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. එතකොට සමහර වෙලාවට තාමත් අපිට ඔය සමබරතාවය පවත්වන්න බැරි නම් ඔන්න එතකොට ආයෙ එක්කෝ හිත පිට යන්න ගන්නවා, එක්කෝ හිත නින්දට වැටෙන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ තාම අපි නිකන් අර අතුර යනවා වගේ ගමනක් මෙතන තියෙනවා. තාම මේ සමබරතාවය පවත්වන්න තේරෙන්නේ නැහැ. එක්කෝ අපි ඒ මෙනෙහි කිරීම නවත්වා ඉක්මන් වැඩි. එතකොට ඔන්න හිත පිට දුවනවා. සමහරවිට හිත අපි මෙනෙහි කිරීම නවත්වුවට පස්සේ අර කරන්න වැඩක් නැතිකමට හිත නින්දට වැටෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී ආයෙත් සමහර විට ඔන්න ආයෙ පොඩ්ඩක් මෙනෙහි කිරීම පටන් ගන්නවා. ආයෙ අරගෙන යනවා. ඉතින් යම් අවස්ථාවක නැවතත් මේ වැරද්ද කළා බලන්න ඕනේ. නැත්තම් මේ අභියෝගයට මුහුණ දීලා බලන්න ඕනේ. නැවතත් ඔන්න මෙනෙහි කිරීම නතර කළා. දැන් කොහොමද තත්ත්වය? දැන් ඉන්න පුළුවන් ද නිශ්ශබ්ද මනසකින් මේ සිද්ධ වෙන දේත් සමගම? ආශ්වාසයක් ගානේ දකින්නවා, ප්‍රශ්වාසයක් ගානේ දකින්නවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න ඒක සාර්ථක වුණා. දැන් ඉතින් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් අපි ටිකක් වීරය ලිහිල් කරා. දැන් වෙන්න ඉඩ හැරියා. දැන් එතකොට සමාල්ලාවට මේ ආශ්වාසයේ ඒ විවිධ ලක්ෂණ පවා ඔන්න දැනගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම ඒ සඳහා වමනා කරන චිත්ත ඒකාග්‍රතාවය තව තව වර්ධනය වෙනවා. අපි මෙතනදී අනවශ්‍ය වීරයක් යෙදුවොත් ඒ හිතේ ඒකාග්‍රතාවය සමාධිය වැඩෙනවා වෙනුවට හිත විසිරෙනවා. අර මුල් අවස්ථාවේදී වීරය යෙදුවේ නැත්තම් හිත විසිරෙනවා. මේ අවස්ථාවේදී වීරය අධිකව යෙදුවොත් ඒ නිසා හිත විසිරෙනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් මේ එකම වීරය කියන ඉන්ද්‍රිය පවා අවස්ථා දෙකකදී වෙනස් සම්දමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මුල් අවස්ථාවේදී නම් අධික වීරයක් අත්‍යවශ්‍යයි. ඒ වීරයෙන් තමයි අපිව හික්මවා ගත්තේ, හිත හික්මවා ගත්තේ. නමුත් හික්මවා ගත්තට පස්සේ අධික වීරයක් යෙදුවොත් ඒකම හේතු වෙනවා හිත විසිරෙන්න. එහෙනම් දැන් පොඩ්ඩක් සැහැල්ලු වෙන්න අවශ්‍යයි. භාවනාවට වෙන්න ඉඩ දෙන්න අවශ්‍යයි. වීර ලිහිල් කරන්න අවශ්‍යයි. එතකොට තමයි අන්න සමාධියට තැනක් එන්නේ. එතනදිත් හැබැයි සමාධියට තැන එනකොට එයා නින්දට වැටෙනවද, හිත මුළු ගැන්වෙනවද, උදාසීන වෙනවද කියලා ටිකක් ඇහැ ගහගෙන ඉන්නත් අවශ්‍යයි. එතකොට ඔන්න ඔය වගේ සමබරතාවයකදී අපිට කියන්න පුළුවන් ඔන්න දැන් සමාධියත් ඔන්න වැඩෙන්න ගත්තා. හිත තව තව ඒකාග්‍ර වෙන්න පටන් ගත්තා. කය නිකන් දැන් නොදැනී වගේ යනවා. හිතත් සැහැල්ලු වෙනවා. සමාලාවට චිත්ත ප්‍රීතිය අපවා පහළ වෙනවා. ඉතින් මොකද මේ සමාධිය වැඩෙනවා. ඒ අපි නිවැරදිව ඒ වීරයයි සමාධියයි සමබර කරලා තියෙනවා. දැන් පින්වත්නි මෙහෙම කියනකොට අපි එහෙනම් පොඩ්ඩක් මතක් කරගන්න අවශ්‍යයි. දැන් අපි මේ භාවනා කරනවා කියලා ඇත්ත වශයෙන්ම කරන්නේ අපිට කියන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මයන් වඩනවා වැඩිමක් කියලා. දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ මේ අපේ හිතේ අධිපතිත්වය දරන කුසල දහම් පහක් පෙන්ලා දෙනවා. එකට තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. તો සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය ධර්ම පහක් ටික ටික ප්‍රගුණ කිරීමක් අපි හිනම් කරන්න අවශ්‍යයි. එතකොට බන්ධෝ විරිය මේ ඉන්ද්‍රිය ධර්ම පහ ප්‍රගුණ කරද්දී ඒ ඉන්ද්‍රිය ධර්ම වල මැද්දෙන් තියෙන සතිය මේ සති ඉන්ද්‍රියෙන් තමයි මේ අපේ හිතේ යථා ස්වභාවය අපිට පෙන්ලා දෙන්නේ. මේ වෙලාවේදී ටිකක් නින්දට බරයි, මේ වෙලාවේදී හිත ටිකක් විසිරිලා, දැන් නම් ඔන්න හිත එකඟ වෙන්න පටන් ගන්නවා, දැන් නම් තාමත් එකඟ වුණේ නැහැ කියලා ඒ හිතේ යථා ස්වභාවය දැන් පවතින తত্ত্বය අපිට හෙළි කරන්න මෙන්න මේ සතියෙන්. එහෙනම් මේ සතිය තමයි හරියට ඒ තරාදියේක මැද තියෙනවා වගේ, මැද තියෙන ඒ සලකුණු කරන කටුව වගේ අපේ මේ සතිමත් බව තමයි අපිට මේ දෙපැත්තේ ස්වභාවය වර්තමාන තත්ත්වය හෙළි කරන්න. එතකොට යම් වෙලාවකදී වීරය මදි නම් හිත එක්ක විසිරෙන්න පුළුවන්. එහෙනම් එතෙන්දී වීරය වැඩි කරන්න අවශ්‍යයි. ඊට පස්සේ හිත ටිකක් කීකරු වුණාට පස්සේ අධික වීරයක් යෙදුවොත් ඒකම හිත විසිරෙන්න හේතු වෙනවා. එහෙනම් එතෙන්දී ආයි වීරය අඩු කරන්න අවශ්‍යයි. එතකොට අපි හිතමු ඔන්න දැන් සමාධියක් වැඩෙන්න ගන්නවා. හිතේ ඒකාග්‍රතාවයක් දිනු වෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට අමතක වෙලා ඒ අවශ්‍ය පමණට වීරිය පැවැත්වුවේ නැත්නම් අර පැත්තට ටිකක් බර වැඩි වෙලා ඔන්න හිත ආයෙත් උදාසීන වෙනවා, නින්දට වැටෙනවා, ඔළුව කඩන් වැටෙනවා. ඒ කියන්නේ අර සමාධි පැත්ත ඕන්ට වඩා එහාට ගිහිල්ලා ඒ තිබිච්ච අවදිමත් ගතිය අපිට අහිමි වෙලා. එහෙනම් මෙන්න මේ වීරයයි සමාධියයි අතර අන්‍යෝන්‍ය වශයෙන් සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය ධර්මවල තියෙනවා සද්ධාවයි ප්‍රඥාවයි. දැන් මුලදී අපිට ලොකු ශ්‍රද්ධාවක් අවශ්‍යයි. මොකද අපි මේ තාම විශ්වාසය මත පදනම් කරගෙන යන්නේ. මොකද අපි සාක්ෂාත් කරගත්ත දෙයක් නැහැ. අපි අපිම අපේ අවබෝධයක් ඇති කරගත්ත සත්‍යයක් තාම නැහැ. තාම මේ බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා තමයි කරන්නේ. උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ කරන්නේ. නැත්නම් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ කරන්නේ. සංඝරත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් කරන්නේ. කල්යාණ මිත්‍රයින්ව විශ්වාස කරලා ඉතාලු මේ කරන්නේ. මොකද තමන්ගේ ප්‍රතිපදාව ගැන තාම විශ්වාසයක් නැහැ. එහෙනම් අන්න ඔය ශ්‍රද්ධාව අතිශය වැදගත් වෙනවා මේ ධර්ම මාර්ගයට බැහැ ගන්න. ඊට පස්සේ ඉතින් අපි මේකේ ප්‍රායෝගිකව නිරත වෙනකොට ටික ටික මං කලින් මතක් කළා වගේ මේ කුසලතාවයන් භාවනාව තුළ පොඩ පොඩ වැඩෙන්න පටන් ගන්නවා. අපිටම දැන් හොඳට අපි සතිය තහවුරු කරගත්තා. තහවුරු කරගත්තට පස්සේ එතන නතර නොවි. ඒ කියන්නේ සතියෙන් පමණක් සෑහීමකටපත් නොවි. දැන් අපි ඊළඟට පියවර තියන්න ඕනේ ඔන්නේ ප්‍රඥා පැත්තට. ඒක ඉබේ වෙන්නේ නැති තරම්. මොකද අපේ හිත හරි කම්මැලි. අපේ හිත හරි කැමති නිකන් අර මතුපිට තියෙන දේක් බලලා ඒකෙන් සෑහීමකටපත් වෙලා ඒ සම්මුතිය තුළ රවුමක් ගිහිල්ලා ඒ තුළම මුලා වෙලා සංකල්ප ලෝකයක අතරමං වෙලා ඉන්න අපේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. එතන යම්කිසි ආස්වාදයක් තියෙනවා. එහෙමනම් අපේ හිතේ යෝනිසෝ මනසිකාරයක් දිනු කරන්න හේතු හොයන්න විනිවිද යන ප්‍රඥාවක් ඇති කරගන්න අපි තුළ එක්තරා අන්දමක පෙළ ගැසීමක් හිතේ සඳහා යොමු කිරීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකයි අපි බුද්ධ දේශනාවකට අහුම්කම් දීලා තියෙන එක වැදගත් වෙන්නේ. සුතමේ ඥානයක්, චින්තාමේ ප්‍රඥාවක් අවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍ය තැනදී ඒ සතිය තහවුරුනාට පස්සේ ඒ සතිමත් වෙච්ච අරමුණ ගැනම හොඳින් විමසලා බලන්න අපි එහෙනම් උද්‍යෝගයක් ඇති කරගත යුතුයි. වැඩි අවධානයක් එතනට යොමු කළා දැන් ඒ අරමුණ විමසා බැලිය යුතුයි. තීක්ෂණ බැල්මකින් ඒ අරමුණ හොඳින් විස්තර සහිතව දැනගන්න විවිධ පැතිවලින් දැනගන්න උත්සාහන්ත වේ යුතුයි. උතන තමයි අපි සම්පජඤ්ඤයක් වඩන්න පටන් ගන්නෙ. ප්‍රඥාවට දොර විවෘත කරන්නේ ඒ මතුපිට රැඳෙන්නේ නැතිව මේ අරමුණම විනිවිද යන්න, අරමුණේම විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න, තව ටිකක් අරමුණ දිහා සිහියෙන් නුවණින් බලන්න අපි උත්සාහත් වෙනවා. එතකොට මේ මට්ටමට එනකොට හිත ටිකක් ඒකාග්‍රලා හොඳට තියෙන දැන් සතිය හොඳට තියෙනවා. ඒ වගේම දැන් අරමුණත් විමසලා බලනවා. දැන් මේ කටයුත්ත උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ධාතු මනසිකාරයක් වගේ වඩනවා නම් ඉතින් එතෙන්දී හොඳට මේ දේ සිද්ධ වෙනවා. මුලදී අපි පටන් ගත්තේ අපි තුමු තද ගතියක් වගේ දෙයක් මුල් කරගෙන සතිය තහවුරු කරගත්තේ. හැබැයි පස්සේ පස්සේ අපිට තේරුණා දැන් නම් ඉතින් හොඳට තහවුරු වෙච්ච සතියක් තියෙනවා. දැන් ඉතින් ඔතනින් නතර වෙලා හරියන්නේ නැහැ. මේ තියෙන සැහැල්ලුව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තව මම ප්‍රඥාව වඩා ගත යුතුයි. යෝනිසෝ මනසිකාරයක් දියුණු කළ යුතුයි කියලා නුවණක් උපදවගෙන යා ඒ කටයුතු සඳහා උත්සාහත් වෙනවා. එතකොට මේ අරමුණේ තොරතුරු විස්තර එයාට ලැබෙන්න දැන් එතන එකාතකින් අර වැරදි සොයන ගතියක් තමයි තියෙන්නේ. මොකද මේ අරමුණ විස්තර කළ බලනෝ එයාගේ යථා ස්වභාවය තේරුම් ගන්න වෑයමක් දරනවා. එතකොට මේ දේ අපි මේ භාවනාවේදී කරන්න හැබැයි භාවනාවෙන් එළී ඉන්නකොටත් අපිට වැරදි පේනවා. අපේම වැරදි පේන්න ගන්නවා. අපේ හිතේ තියෙන අඩුපාඩුකම් පේන්න ගන්නවා. අපි කරන දේවල් වල තියෙන අඩුපාඩුකම් පේන්න ගන්නවා. අපේ ළඟ ඉන්න අනිත් අයගේ අඩුපාඩුකම් පේන්න ගන්නවා. අනිත් අයගේ වැරදිමයි පේන්නේ. ඇයි ඒ අය මෙහෙම කරන්නේ කියලා කල්පනා කරනවා. රටේ තොටේ ඉන්න අය ගැන ඒ වගේ ප්‍රශ්නයක් නැගෙනවා. දේශපාලනඥයන් ගැන ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපිට එනවා. ඉතින් මොකද මේ අපිට වැරදිමයි පේන්නේ. අර විමසා බැලීම දැන් භාවනාවට විතරක් සීමා වෙලා නැහැ. ඒ අපේ හිත එහෙම හුරු කරගෙන යනකොට එයා වැරදිම පෙන්ලා දෙනවා හැම තැනදීම. දැන් ඔන්න හිත ටිකක් වික්ෂිප්ත වෙන්න බලනවා, එහෙ මෙහෙ දුවනවා. අර තිබිච්ච සමබරතාවයේ බිඳිලා ආයෙත් හිතේ ද්වේෂයක් පවාපත් වෙන්න ඉඩ තියෙනවා. ද්වේෂයක් පවා හට ගන්න ඉඩ තියෙනවා. එක්කෝ තමන් ගැනම ද්වේෂයක්, එක්කෝ අනුන් ගැන ද්වේෂයක්. මොකද මේ වැරදි පෙනිලා, විස්තර දැකලා, යථා ස්වභාවය පෙනිලා. ඉතින් එතකොට පහළ වෙන ද්වේෂය සමහරවිට හිත වියලි කරනවා. අපි තුල මානසික අසමබරතාවයක්, වික්ෂිප්ත බවක් පහළ කරනවා. ආතතියක් ඇති කරනවා. ඉතින් එහෙනම් මෙතෙන්දී නැවතත් මතක් කරගන්න අවශ්‍යයි දැන් මේ ගියා වැඩි දකුණු පැත්තට අපි තුමු දකුණු පැත්ත නම් තියෙන්නේ ප්‍රඥාව. මේ පැත්තට ගියා වැඩි. මේ පැත්තට වාහනේ නිකන් හැර වුණා වගේ. නම් ආයෙත් වමට කපලා මැද්දට ගන්න අවශ්‍ය වෙනවා. ඒතර වම් පැත්ත කියලා කියන අන්නාට ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාවෙන් තමයි එක්තරාන්දක මුරුදු මොලොක් බවක් අපි හිතට පහල කරලා දෙන්නේ. එහෙනම් ඒ මුරුදු මොලොක් බව ඇති කරන ශ්‍රද්ධාව නැවත එනම් උපදවාගත යුතුයි. එක්කෝ සමත භාවනාවක් වඩලා, බුදු ගුණයක් වඩලා, මෛත්‍රියක් වඩලා, තමන්ට තමන් අනුකම්පා කළා, ආත්ම දයාවක් ඇති කරගෙන, අනිත් අය කෙරෙහි තිබඳුම ආකල්පයකින් බලලා, මේ සමාව දෙන ගතියක්, මුරුදු භාවයක්, වරද පිළිගන්නා ගතියක්, වරදට සමාව දෙන ගතියක් එනම් අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් මේ ප්‍රඥාව වඩනවා කියලා ඒ පැත්තට විතරක්ම ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට හරි වියලි කර්කශ තමන්ට තමන් වෛර කරන, තමන් අනුන්ටත් වෛර කරන සමාවයට මානසිකත්වයක් ගොඩනගන්න පුළුවන්. එතකොට මේ කියන්නේ අසමබරයි. අපිට මේ තමන්ගේ පෞරු සංස්ථාව කරගෙන යන්න බෑ. තමන් ඉන්න සමාජයේ යහපත්ව ඉන්න බෑ දැන්. එහෙමත් නැත්නම් තමන් ආයතනයක නම් ඉන්නේ ආයතනයේ කටයුතු කරන්න බෑ. මේ වගේ යසමබරතාවයන් තමන්ගේ ජීවිතය ඇති වෙනවා නම් ඒ කියන්නේ ඉතින් මේ අපි වඩන භාවනාවේ යම්කිසි අතුරු විපාකයක් දැන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි එතෙන්දී සැලකිලිමත් වෙලා පොඩ්ඩක් ආයි මුරුදු වෙන්න, පොඩ්ඩක් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න. හරියට අර වාහනයක් කාලයක් දුවනකොට ඒකේ චිරිචිරි සද්දයක් එනවා වගේ ඒකේ අර ලිහිසි තෙල් මදි වෙලා. එහෙනම් දැන් ග්‍රීස් දාලා ලිහිසි තෙල් දාලා නැවතත් ටිකක් සුඛනම්ය කරගන්න අවශ්‍යයි. මේ වගේ තමයි දැන් ආයෙත් පොඩ්ඩක් අපි බුද්ධ වන්දනාවක් කරලා, බුදු ගුණ වඩලා, මෛත්‍රියක් වඩලා, ඒ හිත සතුටු වෙන දෙයක් කරලා නැවතත් එහෙනම් සමබර කරගන්න අවශ්‍යයි. එහෙමනම් අපිට තේරෙනවා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි යම් වෙලාවක අපි ශ්‍රද්ධාව ඕන්ට වඩා අරගෙන ඒ පැත්තෙම විතරක් යනවා නම් අපි ප්‍රඥාවට වැඩෙන්න තැනක් දෙන්නේ නැත්තම්, අධිකුසලයට යොමු වෙන්නේ නැත්තම් අපි පින්කම් විතරක්ම කර කර ඉන්නවා නම් ඒ කියන්නේ ආයේ ශ්‍රද්ධාව පැත්ත විතරයි වැඩෙන්නේ. ප්‍රඥාව වඩන්නේ. ඉතින් එතකොටත් හරිම පාඩුවක් සිද්ධ වෙන්නේ. මොකද මේ ඉන්ද්‍රිය ධර්ම පහක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ශ්‍රද්ධාව විතරක් වඩලා හරියන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් අපි මාර්ගයට අවතීර්ණාට පස්සේ ඒ සතිමත් බව දියුණු කළා, සතිමත් බව තහවුරු කරගත්තට පස්සේ ඒ විමසන ගතියට, සම්පජඤ්ඤයට, ධම්මවිචයට තැනක් දෙන්න අපි සෑහෙන උත්සාහයක් දරිය යුතුයි. තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවේමං සංආපජ්ජති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සතිමත් වෙච්ච අරමුණම හොඳට විමසලා බලනවා. ඒ කියන්නේ සෙවිල්ලෙන් ඉන්න සුපරීක්ෂාකාරී වේදිහා බලනවා. ඔන්න ඔය දැක්ම අතිශය වැදගත් වෙනවා යෝනිසෝ මනසිකාරය පිණිස, ප්‍රඥාව වර්ධනය පිණිස, ධම්මවිචේ සම්බොජ්ජංගේ වර්ධනය පිණිස. එහෙමනම් මෙන්න මේ අන්දමින් කටයුතු කරද්දී තමයි එතකොට මෙන්න මේ වීරයයි සමාධියයි සමබර වෙන්නේ. ඒ වගේම ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර වෙන්නේ. දැන් තමයි අර සමබර විදිහට මේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඒ යෝගාචරයට තේරෙනවා මේ වෙලාවේදී සතිය දියුණුයි, මේ වෙලාවේදී සතිය දුර්වලයි. මේ වෙලාවේදී වීරිය හොඳට තියෙනවා, මේ වෙලාවේදී වීරිය දුර්වලයි. මේ වෙලාවේදී ශ්‍රද්ධාව හොඳට තියෙනවා, මේ වෙලාවේදී ශ්‍රද්ධාව දුර්වලයි. මේ වෙලාවේදී ප්‍රඥාව හොඳට තියෙනවා, මේ වෙලාවේදී ප්‍රඥාව දුර්වලයි. මේ වගේ අර තමන්ගේ හිත දිහා බලන ගතියක්, හිතේ යථා ස්වභාවය තේරෙන ගතියක්, ඉන්ද්‍රිය මට්ටම්, ඉන්ද්‍රියන්ගේ මට්ටම තේරෙන ගතියක් අපිට තේනවා නම්, ඒ කියන්නේ අපි දැන් ටිකක් අපේ හිත දිහා බලන දෘෂ්ටි කෝණය හොඳයි. විටින් විට අපි හැරිලා බලනවා. දැන් මෙයා මොන වගේද කටයුතු කරන්නේ? හිත ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද කියලා එහෙනම් ඒ බලන ගතිය තියෙනවා. දැන් පින්වද මෙන්න මේ බඳු හොඳ සමබර මට්ටමක් පවත්වන අවස්ථාවේදී තමයි අපි අර ඉස්සරහන් තියාගත්ත අරමුණ පිළිබඳව නිවැරදි තක්සේරුවක් කරන්න පුළුවන්. ඒ අරමුණේ යථා ස්වභාවය අපිට වටහා ගන්න පුළුවන්. අපි අනවශ්‍ය අන්දමින් වීර්යයක් යොදනකොටත් ඒක දෙය සිද්ධ වෙන්නේ නැහැ. ඕන්ට වඩා ශ්‍රද්ධාවක් ඇතුව කරනවා නම් ඒත් වෙන්නේ නැහැ. ඒ වගේමයි හිත ඒකාග්‍ර වෙලා නැත්නම් ඒ වෙන්නෙත් නැහැ. අපි ඒක විමසලා බලන්නේ නැත්නම් ඒත් වෙන්නෙත් නැහැ. එහෙනම් මේ ඔක්කොම හොඳට සමබර වෙලා ඉෂ්ට වෙලා සාර්ථක වෙලා එනකොට විතරයි එහෙනම් මේ අරමුණ පිළිබඳව නිවැරදි තක්සේරුවක්, අරමුණේ යථා ස්වභාවය පිළිබඳ නිවැරදි ඇගයීමක් අපිට කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් ඒකයි අත්‍තර මේ වගේ දේවල් අපි පොතෙන් කියවලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, බණකට අහලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි අපිම මේක කළ යුතුයි. මේ ගමන අපි විසින්ම යා යුතුයි. අපි වෙනුවෙන් මේක බුදුරජාන් වහන්සේට කරන්න බෑ. අපි වෙනුවෙන් මේක අපේ අම්මට තාත්තට දරුවන්ට කරන්න බෑ. අපි අපිම මේ ගමන යා යුතුයි. සමහර විට ඉතින් අපි මේ ගමන අපේ මේ කටයුත්ත කල් දාලා අපි ඊළඟ මෛත්‍රී බුදු සාසනයේදී මේක කරනවා කියලා හිතාගෙන හිටියයි කියලාත් වැඩක් නැහැ. ඉතින් ඒක කළා තියෙනවා මේ. මේ කාලෙදි හරි උත්සාහයක් දැරලා තියෙනවා. එහෙනම් අපි මේ ගමන යන්න පියවරක් හෝ තබලා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්න උත්සාහයක් දැරිය යුතුයි. එතකොට ඔන්න ආයි වැටෙනවා, ආයි වරදිනවා. එතකොට ඉතින් ප්‍රශ්න මතුවෙනවා. ඒ මතුවෙන අවස්ථාවේදී වරදින අවස්ථාවේදී තමයි අපි ඉගෙන ගන්න. අපේම ප්‍රත්‍යක්ෂ නුවණක් දිනු කරගන්න අපි සමර්ථ වෙන්නේ. අපි හිතමු යම් වෙලාවක ඔන්න ඔය සමබර ඉන්ද්‍රියන් පවත්වන්න පුළුවන් වුණා නම් අන්න ඒ අවස්ථාව දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉන්ද්‍රියානංච සමතං පටිවිජ්ජ. ඒ ඉන්ද්‍රියන්ගේ සමතාවය දැන් ඒ වෙලාවේදී හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න. දැන් මේ හිත හොඳට සමබර වෙලා තියෙනවා. ඉන්ද්‍රියන් සමබරව තියෙනවා. කිය තමන් හොඳට ඒ ගැන විමසිලිමත් වුණාට පස්සේ තේරෙනවා. නිින්ද ගිහිල්ලත් නැහැ, හිත විසිරිලත් නැහැ, හිත ඒකාග්‍ර වෙලා තියෙනවා, සංසුන්ව තියෙනවා. කිය තමන්ට තේරෙනවා. දැන් තමයි අර අරමුණ ගැන නිවැරදි අවබෝධයක් අපිට එන්න පටන් ගන්න. දැන් අපි විමසලා බලනවා අරමුණේ යථා ස්වභාවය. ඒ නිමිත්ත ගන්න තත්ත්වච නිමිත්තන් ගන්හාති කියලා බුදුහාමුදුරුව කියනවා. දැන් තමයි අරමුණේ යථා ස්වභාවය, එයා ක්‍රියාත්මක වෙන හැටි, එයා හැසිරෙන හැටි අපිට තේරෙන්න පටන් ගන්න. නමුත් ඊට කලින් අපිට ඒ බඳු නිවැරදි අවබෝධයක් නැහැ. මොකද අපි ඉන්නේ නිකන් අස්ථාවර ගතියක. දැන් ටිකක් ඊට වඩා පරිණත ගතියක, සැහැල්ලු ගතියක ජීවත් වෙනවා, හිත පවතිනවා. ඉතින් එතකොට අපිට පුළුවන් ඒ අපක්ෂපාතීව දැන් මේ අරමුණ දිහා බලන්න. සමබරව අරමුණ දිහා බලන්න. මේක ඉතින් උපමාවකින් කියනවා නම් අපි හිතමු අපිට අන්වීක්ෂයක් පාවිච්චි කරලා යමක් දිහා බලන්න තියෙනවා නම් දැන් මේ අන්වීක්ෂය හොඳට අපි ඒ අපි තුමු විදුරු කතාවක නම් යමක් තියෙන්නේ, ලේ බින්දුවක් තියෙන්නේ, එතෙන්ට හොඳට මේ නාභිකත කරගත යුතුයි. අවශ්‍ය පමණට එතෙන්ට ආලෝකයක් සැපේ යුතුයි. අපේ ඇහත් එතෙන්ට කිට්ටු කරගත යුතුයි. අනීක්ෂත් හොඳට හෙලවෙන්නේ එහෙම නැතුව හොඳට තහවුරු වෙලා ස්ථාවරව තිබිය යුතුයි. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටික හොඳින් ඉෂ්ට වුණොත් පමණයි අපිට මේ වීදුරු කදාවේ තියෙන අපිතුමුලේ සාම්පලයේ දිහා නිවැරදිව දැකලා ඒකේ තියෙන ඒ සංඝටක හඳුනගන්න අවස්ථාවක් සැලසෙන්නේ. ඉතින් ඔය වගේම දෙයක් මෙතෙන්දිත් තියෙන්නේ. අපි සතිමත් වෙලා අතීතෙන් අනාගතෙන් හිත මුදවගෙන වර්තමානයේ හොඳට එළඹ සිට සිහියක් ඇති කරගෙන හිතත් ඒකාග්‍ර කරගෙන හිතත් සැලෙන්නේ නැතුව හොඳ ශ්‍රද්ධාවකින් මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාවකින් දැන් අපි මේක දිහා විනිවිද යන බැල්මක් යොදනවා, තීක්ෂණව බලනවා. එතකොට තමයි යාගේ අදහස භාය තේරෙන්නේ. ඉතින් එහෙමනම් පින්වත්නි මේක හැබැයි නැවත නැවත කළ යුතු වෙනවා. මේක මේ එකපාරක් කළා විතරක් හරියන්නේ නැහැ. මේ කුසලතාවය අපි තුල වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. එතකොට තමයි තේරෙන්නේ මේ එකක් බල්ල හරියන්නේ නැහැ. මේක භවතා බහුලී කතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක නැවත නැවත බහුලීකృత කිරීම වැදගත් වෙනවා. එතකොට තමයි ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දක්වා වර්ධනය වෙන්නේ. සද්ධාව සද්ධා බලයක් දක්වා, ඊළඟට වීරය වීරය බලයක් දක්වා, සතිය සති බලයක් දක්වා, ඊළඟට සමාධිය සමාධි බලයක් දක්වා, ප්‍රඥාව ප්‍රඥා බලයක් දක්වා වර්ධනය වෙන්න දැන් මේ අපි කරගෙන යන ඒ කටයුත්ත හේතු වෙනවා. දැන් එතකොට ඒ අවස්ථාවේදී විවිධ ඉන්ද්‍රිය ධර්මයන් අපේ හිතේ රජ කරන හැටි, ඒ අය ඉස්සරහට ඇවිල්ලා වගකීම් බාර අරගෙන කටයුතු කරන හැටි ඇති යෝගාවචරයට තේරෙනවා. දැන් ඉස්සෙල්ලා යා දැනන් හිටියේ නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ, විරිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ, සමාධියක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ, ප්‍රඥාවක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපිට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ප්‍රායෝගිකව අපි මේ ධර්ම ප්‍රගුණ කරද්දී දැන් ටික ටික අපිට තේරෙන පටන් ගන්නවා මොකද්ද මේ සතිය කියන්නේ. මොකද්ද මේ හිතේ ශ්‍රද්ධාවක් කියලා කියන්නේ? ශ්‍රද්ධාවෙන් මොකද වෙන්නේ? මොකද්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? මේක මේ පොත බලලා ගන්න ප්‍රඥාවක්ද? එහෙම නැත්නම් මේ කුසලතාවයක් දියුණු කළා, හිතේ ඒකාග්‍රතාවයක් සතියක් දියුණු කළා, අරමුණු විමසා බැලීම හරහා ගන්න ප්‍රඥාවක්, භාවනාවේ ප්‍රඥාවක්. මේ හැම දෙයක්ම එහෙමනම් අපි ප්‍රායෝගිකව යෙදෙන්න තමයි අපිට අද්දුටු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එන්න පටන් ගන්න. ඉතින් ඒක අතිශය වැදගත් වෙනවා. එහෙම නැතුව ඉතින් අපි පොතෙන් බැලුවා කියලා බණකට ඇහුවයි කියලා මේ හැකියාවන් අපි තුල දිනු කරගන්න හැකියාවක් නැහැ, අවස්ථාවක් නැහැ. අපිම වැටි වැටි වරද්ද වරද්ද නැවත නැවත සකස් කර කර හදා හදා මේ හැකියාවන් අපි තුල දිනු කරගත යුතු වෙනවා. දැන් ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ අවවාද කරලා නැවතත් වැඩම කරනවා. දැන් සෝන සාමින් වහන්සේ එතකොට මේ අවවාදයේ පිහිටනවා. උන්වහන්සේ තේරුම් ගන්නවා මට වැරදිලා. කලින් මං අධික වීරයක් ඇදුවේ. ඕට වඩා වීරයදුවා. එහෙම නෙමෙයි මේක කරන්න තියෙන්නේ. මේක ඊට වඩා මම ප්‍රායෝගිකව නුවණින් තේරුම් ගත යුතුයි කොහොමද මේ වීරයන් සමබර කරන්නේ? ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරන්නේ කොහොමද? වීරයේ විවිධ අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරන්නේ කොහොමද කියලා දැන් උන්වහන්සේ ටිකක් මධ්‍යස්තව බලනවා. හිත දිහා බලනවා. විටින් විට හැරිලා බලනවා. ඉතින් ඔන්න ඔය ආකල්පයක් සහිතව උන්වහන්සේ කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ මේ දහමේ මේ සූත්‍රයේ දේශනා වෙනවා මේ කෙලෙස් තවන වීරයන් ඊට පස්සේ උන්වහන්සේ තවදුරටත් කටයුතු කරනවා, හුදෙකලාව කටයුතු කරනවා, අර විදිහට වීර සමතාවයක් ඉන්ද්‍රිය සමතාවයක් ගැන අවධානය යොමු කරනවා. ඒ අවස්ථාවේදී මේ නැවත නැවත මතුවෙන අරමුණු දිහා සංකස ධර්මයන් දිහා විමසලා බලනවා. ඒ හරහා විපස්සනා නුවණක් දිනු වෙලා ඒ යම්ස තැනැත්තෙක් ඒ ගිහි ජීවිතය අතහැරලා පැවිද්දකට පැවතුනා නම් ඒ යම්කිසි මාර්ගයක් අධිගමනය කරන්න උත්සාහත් වුණා නම් අන්නේ අධිගම සාක්ෂාත් කරගන්න උන්වහන්සේට අවස්ථාවක් සැලසෙනවා. උන්වහන්සේ උතුම් වූ අරහත්ත්වයට පත් වෙනවා. දැන් එතකොට මේ කොටසත් එතන මේ සූත්‍රයේම සඳහන් වෙනවා. දැන් ඒ කියන්නේ පින්වත්නි මේ රහත් වෙන්න පින තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේට පවා වැරදුනා. උන්වහන්සේ පවා සිවුරු ඇරලා යන්න පවා කල්පනා කළා. ඉතින් එහෙනම් අපි ගැන කවර කතාවද? මේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ තරම් පුණ්‍යවන්ත මේ බුද්ධ ශාසනයේ වීරවන්තයින් අතර අග්‍රස්ථානය දරපු ස්වාමීන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේටත් වැරදිලා සිවුරු ඇරලා යන්න පවා කල්පනා කළා. ඉතින් එහෙනම් අපිටත් අපේ ජීවිතවල විවිධ අවස්ථාවන් වලදී ඕන තරම් වරදින් ඉඩ තියෙනවා. ඉතින් තමයි නම් මේ බුදුරජාන් වහන්සේ පිහිටුණා වගේ අපිත් ඉතින් අපිටත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙනවා නම් ඒ කල්යාණ මිත්‍රයෙක්ගේ මඟ පෙන්වීමක් සිද්ධ වෙනවා නම් අතිශය වැදගත්. ඉතින් අපිත් තියෙනනේ හරි නිහතමානී ගුණයක්. අපි සියල්ල දන්නා අය මෙච්චර කාලයක් මම මේ තරම් දැඟලු අය මෙච්චර මම භවනා කරලා තියෙන අය කියලා ඉතින් අපි ඕන්ට වඩා අපිව අධිසක්සේරු කරගන්න ගියොත් මේ අවවාදය අපිට අරගන්න හම්බෙන්නේ නැහැ. අපි ඉන්නෝනේ හැමතිස්සම බිම. අපි ඉන්නෝනේ නිහතමානීව. එතකොට තමයි තවත් කෙනෙක් දෙන අවවාදයක් අපිට පිළිගන්න. ඒ බඳු මානසිකත්වයක් සුවච බවක් අපි තුළ ඇති වෙන්නේ. එතකොට දැන් මේ සෝන සාමින් වහන්සේ ඒ බඳු අන්දමකින් කටයුතු කිරීම නිසා තමයි එහෙනම් උන්වහන්සේට ඒ අවස්ථාව සැලසිලා ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටලා ඊළඟට ඒ උතුම් වූ අරහත්ත්වයට පත් වෙන අවස්ථාව සැලසුනේ. දැන් අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බලනවා දැන් මම යන්න ඕනේ බුදුන් දකින්න. උන්වහන්සේ මාගාවටම ඇවිල්ලා පාර කියලා දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. මගේ ඒ සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට කරගත්තා. දැන් ඉතින් මම ඒ අරහත්ත්වය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුද්ධ ගෞරවයෙන් ගුරු ගෞරවයෙන් කියන්න වටිනවා. එක අතකින් අර කෘතවේදීත්වය. දැන් එතකොට මෙතන පෙන්නුම් කරනවා. ඒ නිසා සෝනු සාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩම කළා. එක්තරා අන්දමකින් ඍජුව නොවන අන්දමකින් තමන් වහන්සේගේ අරහත්ත්වය ප්‍රකාශ කරනවා. එකපාරටම මං රහත් වුණා කියලා කියන්නේ නැහැ. තමන් වහන්සේගේ අවබෝධය ඊට වඩා ගැඹුරකින් නිකම්ම හෙලි කරන්නේ නැතිව තමන් තුල තියෙන ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේත් සමග සුහද සාකච්ඡාවකින් තමයි හෙලි කරලා තියෙන්නේ. ඒකත් හරේ විචිත්‍රයි කියලා කියන්න පුළුවන්. අපි එකපාරටම ගිහිලා මෙහෙමයි කියලා කිව්වට සමහරවිට ඒ අහන කෙනා පිළිගන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේනම් ඉතින් දන්නවා උන්වහන්සේට ඉතින් හිත කියවන්න පුළුවන් නිසා. නමුත් අර අපේ හැකියාව අපේ තියෙන අවබෝධය ඒක වක්‍රව හෙලි වෙන්න ඉඩ හැරීමත් එක්තරා ගුණයක් කියන්න පුළුවන්. හැකියාවක් කියන්න පුළුවන්. දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ අනුගමනය කළ තියෙන්නේ එබඳු ප්‍රතිපදාවක් ක්‍රමයක්. උන්වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන ගුණය හෙලි කරනවා. මේ තමන්ගේක තියෙනවා කියලා කියනවා නෙමෙයි. මෙන්න මේ ගුණ ඒ රහතන් වහන්සේ කෙනෙක් ගාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. ඒකත් හරි ලස්සනයි. දැන් මේ සිවුරු අරින්න ගිය ස්වාමින් වහන්සේට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා පිහිටුනේ. දැන් ඉතින් ඒ අවවාදයේ පිහිටලා අරහත්ත්වයට පත් වෙලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ තියෙන ගුණ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා දේශනා කරනවා. හරිම ඉතින් සුන්දර අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ හෙලි කරන්නේ ඇත්තරම කාරණා හයක්. ඒකයි අංගුත්තර නිකාය චක්කනිපාතේට මේ සූත්‍රය ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් යෝසෝ බන්තේ බික්ඛු අරහං කීනාසව උසිතවා කත කරණීයෝ ඕහිත බහරෝ අනුප්පත්ත සදත්තු පරික්ඛීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තු. දැන් මේ රහතන් වහන්සේගේ ගුණ කීපයක් මෙතනත් සඳහන් වෙනවා කෙටියෙන්. ඒක නිතරම සඳහන් වෙන පාඨයක්. කීනාසව අරහං ඒ අරහත්ත්වයට පත් වුණ කියන්නේ සියලුම වැඳුම් පිඳුම් වලට සුදුසු අරහත්ත්වය සාක්ෂාත් කළ. කීනාසව ආශ්‍රවයන් ශේකල හල උසිතවා කත කරණීයෝ ඒ බ්‍රහ්මචර්ය වාසය නිම කළ. ඊළඟට කළ යුතු කිස හමාර කළ යම්සි බ්‍රහ්මචර්ය පිරීම සඳහා මහානදම් පිරීම තුළින් යම්සි ක්‍රම යම්සි දෙයක් කරගන්න තිබුණා නම් අදිෂ්ඨානයක් ඉෂ්ටකම් ඉෂ්ට කරගන්න තිබුණා නම් අන්නේ අදිෂ්ඨානය ඉෂ්ට කරගත්ත තමන්ගේ කටයුතු සාක්ෂාත් කරගත්ත නිම කරගත්ත ඕහිත බහරෝ ඔළුවේ තිබිච්ච බර බිමින් දියපු කෙලෙස් බර දුරු කරපු අනුප්පත්ත සදත්තු ක්‍රමානුකූල පියවරෙන් පියවර තමන්ගේ අර්ථය සාක්ෂාත් කරගත්තු පරික්ඛීන බව සංයෝජනෝ මේ විවිධ සංයෝජන ධර්මයන් හාත්පසින් දුරුකර හල සම්මදඤ්ඤා විමුක්තෝ සියල්ල මනමින් දැනගෙන නිදහස් විමුක්ත වූ සිතක් ඇති කරගත්තු. එතන අපිට තියෙන මේ විවිධ පැති වලින් ඒ අරහත්වය ගැන විස්තර වෙලා තියෙනවා. ඊට පස්සේ අන්නේ බඳු රහතන් වහන්සේ කෙනෙක් ගැන තියෙන තවත් ස්වභාව හයක්, ගුණ හයක් තමයි මේ සෝන සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවට බඳුන් කරන්නේ. නෙක්ඛම්මාදි මුත්තෝ හෝති, පවිවේකාදි මුත්තෝ හෝති, අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති, තණ්හක්ඛයාදි මුත්තෝ හෝති, උපාදානක්ඛයාදි මුත්තෝ හෝති, අසම්මෝහාදි මුත්තෝ හෝති කියලා මෙන්න මේ බඳු අදිමුක්ති හයක් ගැන, නැත්නම් හිතේ යොමුවීම් හයක් ගැන, ඒ තුල පිහිටා ගැනීම් හයක් ගැන තමයි මේ සෝන රහතන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නේ. අපි අද පළවෙනි එක විතරක් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, උන්වහන්සේ කියනවා සියාකෝපන බන්තේ ඉදේ කච්චස්ස ආයස්මතෝ ඒවමස්ස කේවලං සද්ධාමත්තකං නුන අයං ආයස්මා නිස්සය නෙක්ඛම්මාදි මුත්තෝති නකෝපනේතම් බන්තේ එවන් දට්ටබ්බක්. දැන් යම්සි කෙනෙක් මේ නයිස් ක්‍රමයක් වාසය කරන්නේ, සිවුරක් දරන්නේ, හුදෙකලාව ඉන්නේ, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සද්ධාවෙන්, ධර්මයේ කෙරෙහිම සද්ධාවෙන්, සංඝයා කෙරෙහිම සද්ධාවෙන්, විනය ශික්ෂා කිරීම සද්ධාවෙන් කියලා ඉතින් ඇතැම් විට හිතන්න ඉඩ තියෙනවා. බුද්ධ ගෞරවයෙන් ඒ දේ නෛෂ්ක්‍රම්‍ය වාසයක් කරනවා වෙන්න පුළුවන්. ධර්ම ගෞරවයෙන් ඒ සඳහා වැයමක් දරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ ගුරුවරුන් නිසා, අනෙකුත් සංඝයා වහන්සේලා, සද්බ්‍රහ්මචාරීන් වහන්සේලා කරන නිසා ආරණ්‍යයක හුදෙකලාව නෛෂ්ක්‍රම්‍යයක ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ රහතන් වහන්සේ කෙනෙක් ගැන එහෙම කියන්න බැහැයි කියලා මේ සෝන සාමණේස්සී කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ මේ නෛෂ්ක්‍රම්‍යයටම නැමිලා ගත කරන්නේ අර මේ බුදුහාඳුරෝ ගැන තියෙන සද්ධායෙම නෙමෙයි. ධර්මයේ ගැන තියෙන සද්ධායෙම නෙමෙයි. සංඝයා ගැන තියෙන සද්ධායෙම නෙමෙයි. ගුරුවරු ගැන තියෙන සද්ධායෙම නෙමෙයි. නැත්නම් තමන්ගේ තියෙන නීතිවලට, විනයට ඒ දින ගරුත්වේ නිසාම නෙමෙයි, ඊට වඩා ගැඹුරක් තියෙන නිසා, ඊට වඩා ගැඹුරු නුවණක් උන්වහන්සේ ගාව තියෙන නිසා. ඒ ගැඹුරු නුවණ මොකක්ද? කය රාගස්ස වීතරාගත්තා නෙක්ඛම්මාදි මුත්තෝ හෝති. කය දෝසස්ස වීත දෝසත්තා නෙක්ඛම්මාදි මුත්තෝ හෝති. කය මෝහස්ස වීත මෝහත්තා නෙක්ඛම්මාදි මුත්තෝ හෝති. දැන් මේ රාග ద్వේෂ මෝහ කියන මේ අකුසල මූලයන් සම්පූර්ණයෙන්ම ෂය වෙලා වීත රාග tattweට, වීත දෝෂ tattweට, වීත මෝහ tattweට පත් වෙලා ඉන්න නිසයි මේ රහතන් වහන්සේ නෛෂ්ක්‍රම්‍යයටම නැමිලා වාසය කරන්නේ. දැන් එතකොට මේ අපි සමහර ලාවට නෛෂ්ක්‍රම්‍යයක ඉන්නේ සමහර ලාවට ඉතින් ඒක තියෙන ගෞරවය නිසා. එහෙම නැත්නම් අනිත් අය මේ ඒකට යම්සි සැලකිල්ලක් දක්වනවා නිසා. ඉතින් මේ වගේ විවිධ අනෙකුත් විවිධ කල්පනාවන් නිසා කෙනෙක් නෛෂ්ක්‍රම්‍යක ඉන්න ඉඩ තියෙනවා. මහානකමක් දරන්න, සිවුරක් දරන්න ඉඩ තියෙනවා. එක්කොලාව සත්කාර ලැබෙන නිසා, එහෙම නැත්නම් ගෞරවයක් ලැබෙන නිසා, එහෙම නැත්නම් බුද්ධ ගෞරවය නිසා, ධර්ම ගෞරවය නිසා, සංඝ ගෞරවය නිසා. ඉතින් මෙහෙම ඉන්න ඉඩ තියෙනවා. නමුත් මේ රහතන් වහන්සේ කෙනෙක් ඊට වඩා එබඳු මතුපිට තියෙන හේතුන් නිසා, ලාමක හේතුන් නිසා නෙමෙයි නෛෂ්ක්‍රම්‍යයකට නැමිලා වාසය කරන්නේ. උන්වහන්සේ තුල රාගය නැති නිසා, ద్వේෂය නැති නිසා, මෝහය නැති නිසා. ඉතින් එතකොට අපිට තේරෙනවා එහෙමනම් මේ රාගක්ෂය කරපු, දෝසක්ෂය කරපු, මෝහක්ෂය කරපු හිතක ඒ නෛෂ්ක්‍රම්‍යයට නැමුණ ගතියක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්, තේරෙන්න පුළුවන්. ඒ බඳු පැත්තකට තමයි දැන් යොමු වෙලා තියෙන්නේ. අර ආයි ගෘහවාසයකට යන ගතියක් නැහැ. ආයිත් ගිහිල්ලා සල්ලි හම්බ කරගෙන, ආයිත් ඇඟෑලුම්කම් පවත්වගෙන, දේශපාලනය කරගෙන, රජකම් කරගෙන එහෙම ඉන්න ගතියක් ඒ රහතන් වහන්සේ තුල නැහැ. මොකද රාග දුරු කළා, ద్వේෂ දුරු කළා, මෝහ දුරු කළා. ඒ නිසයි මෙන්න මේ නෛෂ්ක්‍රම්‍යයටම නැමිලා, නෛෂ්ක්‍රම්‍ය තුල පිහිටාගෙන මේ රහතන් වහන්සේ ගත කලන්නේ කියලා මේ සෝන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. අපි පින්වත්නි, එතනින් අද අපේ ධර්ම දේශනාව සමාප්ත කරමු. මොකද ඊළඟ කරුණු තවත් කාරණා පහක් තියෙනවා. දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ එතකොට ටිකින් ටික දැන් මේ බුදුරජාණන් වහන්සේත් සමග මේ රහතන් වහන්සේ කෙනෙක් ඇයි මෙහෙම ගත කරන්නේ? ඇයි මේ විදිහට ගත කරන්නේ කියලා එකින් එක පැතිවලින් උන්වහන්සේගේ චරිතය ටිකක් ඉස්සරහට ගන්නවා. නැත්තම් ඒ රහත් ගුණය ඉස්සරහට ගන්නවා. ඉතින් අපිත් උත්සාහවන්ත විය යුතුයි. අපි ඇයි මොකද මේ මේ විදිහට ගත කරන්නේ? මට දැන් හුදෙකලා ඉන්න ඕමනාවක් කියලා දෙනවා. මම මොකද එහෙම කරන්නේ? මම කරන්නේ මේ බුදුහාමුදුරන් ගැන තියෙන ගෞරවය නිසාද? ධර්මයේ ගැන තියෙන ගෞරවය නිසාද? සංඝයා ගැන තියෙන ගෞරවය නිසාද? එහෙමත් නැත්නම් ගුරුවරු ගැන තියෙන ගෞරවය නිසාද? නැත්නම් වෙනත් ඊට වඩා ලාමක හේතුවක් නිසාද? එහෙමත් නැත්නම් නිකම්ම ඉබඳු හේතුවක් නැතිවත් රාගයේ අඩුවීම නිසා දැන් නිකන් ඕන්ට වඩා ගැලුම්කම් කරන්න අවශ්‍ය නැහැ. ගිහි කටයුතු වලේ දෙන්න අවශ්‍ය නැහැ. මට දැන් ටිකක් අර වගේ පැත්තක ගියා නම් හොඳයි කියලා ඉබඳුම චේතනාව පහළ වෙච්ච නිසාද කියලා එහෙනම් අපිටම අපිව පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. එහෙමනම් අන්නේ බඳු පැත්තකින් තමයි අපි මේ සූත්‍රයේ අපේ පැත්තෙන් අරගන්න තියෙන්නේ. ඇයි අපි මහලකමක් පුරන්නේ? ඇයි අපි නයිස් ක්‍රමයක් වාසය කරන්නේ? ඇයි මම භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා දවස් 5ක් 10ක් මේ අනෙකුත් ගිහි කම්කටොළු වලින් වෙන් වෙලා ඉන්න බලන්නේ? මොන හේතුවකටද කියලා නේද අපි පොඩ්ඩක් විමසලා බලන්න වටනවා. ඉතින් එක පාටම ඉතින් අපිට රාගය දුරු වීම නිසාය, ද්වේෂය දුරු වීම නිසාය, මෝහය දුරු වීම නිසාය කියලා පිළිතුර ලැබෙන එකක් නැහැ. මුලදී ඉතින් බුද්ධ ගෞරවයෙන් තමයි පටන් ගන්න වෙන්නේ. ධර්ම ගෞරවයෙන් පටන් ගන්න වෙනවා. සංඝ ගෞරවයෙන් පටන් ගන්න වෙනවා. ප්‍රතිපදාවකට තියෙන කැමැත්ත නිසා පටන් ගන්න වෙනවා. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න වෙනවා. ඒ වගේ ඉතින් නානක් ප්‍රකාර හේතු මුලදී අපිට හේතු වෙන්න වෙනවා. හේතු වේවි. නමුත් පස්සේ පස්සේ ඒ දේවල් වෙනස් වෙද්දිත් අපිට අපේ ඒ ප්‍රතිපදාව අරගෙන යන්න පුළුවන් නම් අන්න එතන තියෙන ගැඹුරක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි යම්සේ ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගෙන, පහදීමක් ඇති කරගෙන ඒ උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයට ගිහිල්ලා නැත්නම් ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලගෙන ඔන්න අපි මහණ වුණා. දැන් එතකොට මුලදී තිබුණේ ඒ ගුරු ස්වාමීන් වහන්සේ කෙරෙහි අසීමිත භක්තියක්, අසීමිත ගෞරවයක්. ඉතින් එතකොට උන්වහන්සේ කියන දේ අපි අහලා අපිත් ඉතින් නෛෂ්ක්‍රම්‍ය වාසයක්, බ්‍රහ්මචර්ය වාසයක් පවත්වාගෙන යනවා. දැන් අපි හිතමු දැන් අපි අවුරුද්දක් දෙකක් කොහොම යනකොට දැන් අපිට පේනවා මේ ස්වාමීන් වහන්සේගේ තියෙන අඩුපාඩුකම්. මුලදී නම් දැක්කේ රහතන් වහන්සේ කෙනෙක් වගේ. හැබැයි දැන් ඉතින් අර එකට වාසය කරනකොට උන්වහන්සේගේ තියෙන දුර්වලකම්, අඩුපාඩු, උන්වහන්සේ හැසිරෙන හැටි, කතා විලාසය, උන්වහන්සේට වරදින තැන් තමයි මේවත් ඔක්කොම පේනවා. දැන් එතකොට අපි අර දේම නම් මුල් කරගත්තේ, ඒ ගුරු ස්වාමීන් වහන්සේම මුල් කරගෙනම නම් අපි මේ නෛෂ්ක්‍රම්‍යයක් වඩන්නේ. දැන් ඉතින් අපේ හිත වැටෙනවා. මොකද මේ බලාපොරොත්තු වෙච්ච චරිතය, ඉස්සරහින් තියාගත්ත ආදර්ශවත් චරිතය දැන් මේ ස්වාමීන් වහන්සේ නැහැ කියලා දැන් අපේ හිත අනිත් පැත්තට කියනවා. දැන් ඉතින් හිත කලකිරෙනවා. අන්තිමට ඉතින් සමහරට ඒ ගුරු ස්වාමීන් වහන්සේ අතහැරලා එක්ක වෙන තැනකට යනවා, නැත්තම් සිවුරු ඇරලා යනවා. ඒ කියන්නේ අපි තුල තාම මේ මුලින් ගත්ත ආදර්ශ චරිතය විතරයි අපි ඉස්සරහින් තියාගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි අපේ ප්‍රතිපදාවක් වඩලා අපේ හිතේ රාගය දුරු කරගන්න උත්සාහත් වෙලා නැහැ. අපි ප්‍රතිපදාවක් වඩලා අපේ හිතේ තියෙන ද්වේෂය දුරු කරගන්න උත්සාහයක් වෙලා නැහැ. අපි ප්‍රතිපදාවක් වඩලා අපේ හිතේ තියෙන මෝහය දුරු කරගන්න උත්සාහත් වෙලා නැහැ. අපි තාමත් අර පරණගත් ආදර්ශ සම්පන්න තැනැත්තෙක් කෙරෙහි යැපෙමින්, එයාව ඉස්සරහින් තියාගනිමින්, එයා මත යැපෙමින් යන ගමනක් තමයි තාමත් අපිට තියෙන්නේ. නමුත් ඒක හරි අවදානම් ගමනක්. අපි එහෙනම් උත්සාහන්ත විය යුතුයි ඒ ස්වාමීන් වහන්සේ වෙනත් අවස්ථාවකදී යම් යම් දුර්වල තැන්වලට අපේ අදහසට පටහැනි විදිහට අපි තියන් හිටියේ ආදර්ශ ජීවිතයට පටහැනි විදිහට පවා කටයුතු කරද්දී අපේ හිත වැටෙන්නේ නැතුව අපි ඊට වඩා තහවුරු වෙච්ච ගතියක තවමත් මේ නෛෂ්ක්‍රමයට ඇල්මක් සහිතව, මේ මහානකමට ඇල්මක් සහිතව ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි තුල ස්වාධීනව වැඩිච්ච ගුණයක් තියෙනවා. ඒ ස්වාමින්වහන්සේ නැත්නම් ගුරු ස්වාමින්වහන්සේ මතම රැඳෙන ගුණයක් නෙමෙයි. අපිටම ආවේනික වෙච්ච අපි විසින්ම උපදවාගත්ත දියුණු කරගත්ත ගුණයක් තියෙනවා. ඒතර අර ස්වාමීන් වහන්සේ කොයිතරම් වෙනස් අන්දමකින් කටයුතු කළත් අපේ හිතේ නොසෙල්වෙන ගතියක් ඇති වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපි ඊට වඩා යමක් කරගෙන තියෙනවා. මුලදී උන්වහන්සේ අපිට ලොකු ආදර්ශයක් සැපුවා. මේ ගමනේ එන්න ලොකු අනුබලයක් සැපුවා. එතන අත්තල කරගෙන අපි ඉස්සරහට ඇවිල්ලා හැබැයි දැන් අපි අපේම ගුණයන් දියුණු කරගෙන යනවා. අපිම විපස්සනාවක් වඩනවා. අපිම දහමක් දියුණු කරනවා. ඒ හරහා අපි දියුණු කරගත්තේ දහම හරහා එහෙමනම් මේ නෛෂ්ක්‍රම්‍ය වාසයකට තවදුරටත් ඇල්මක් අපේ හිත තුළින්ම ඇතිලා තියෙනවා. අනිත් අය කොච්චර වැරදි කරත් තමන්ගේ හිත තුළ එබඳු නෛෂ්ක්‍රම්‍ය කෙරෙහි ඇලිච්ච ගතියක් නෛෂ්ක්‍රම්‍යට නැමුණු ගතියක් තියෙනවා නම් කොයිතරම් මේ ශාසනයේ අනිකුත් අය අතින් අඩුපාඩුකම් අත්වැරදීම් සිද්ධ වුණත් අපිට ඒ තුළ ඉන්න ඇල්මක් කැමැත්තක් පහළ වෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපේ පැත්ත අපි ටිකක් දුරට හෝ සකස් කරගෙන තියෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. එතනින් පින්වත් අපිට මේ සූත්‍රය මුල් කරගෙන ඉබන්දු පැත්තකිනුත් මේ කතාව තේරුම් ගන්න පුළුවන්. අන්න ඉබන්දු අපේ ප්‍රතිපදාව මත යැපෙන්න පුළුවන්. අපි වඩන ගුණය මත අපිට එක්තරා අන්දමකින් අස්වැසිල්ලක් ලබන්න පුළුවන් තත්වයක් අපිට තියෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒක ලොකු ආශිර්වාදයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් අන්නේ ඉබඳු ආශිර්වාදයක් අපි තුල ඇති කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්, එහෙමනම් අද දවසේත් අපි ධර්මදේශනාව අවසානයේ යම්සි කෙනෙකුට යම් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් කමඨාන් සුද්ධ කර ගැනීමේ අභිලාෂයෙන් යම් ප්‍රකාශයක් එහෙම කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
මද්දජීව මහත්තයාට පැන ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, දැන් මේ අද දැන් ධර්මදේශනාව අනුව දැන් නිවරදිව විපස්සනාවක් වැඩෙන්න නම් ඇත්තටම දැන් මේ ආකාරයට ඉන්ද්‍රිය ධර්ම සම කරගන්න කරන්න ඕන කියන එකත්, එතකොට අපිට වීරය සහ සතිය කියන එක නොකඩවාම පවත්වන්න ඕන කියන එකත් පැහැදිලියි. අපි ඒ විදිහට තමයි කරලා තියෙන්නේ. එතකොට නමුත් දැන් බුද්ධ කාලයට ප්‍රථමත් දැනටත් බොහෝ භාවනා කරන පිරිස සමාධිය මුල් කරගෙන කරන භාවනා කරනවා. එතකොට ඒ අයගේ සතිය වැඩිලා නැති නිසා, නමුත් ඒ අය දැන් ඒ සමාධිය තුළ තියෙන දැනුවත් බව සතිය කියන අදහසින් එහිම එල්බීගෙන ඉන්නකොට ඒ අයට විදර්ශනාව, ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන පැත්තට කොහොමද ස්වාමීන් වහන්සේ ගැළවිලා යන්නේ? ඒවා ඇත්තටම උපක්ලේශ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඔය මම කතා කරලා තියෙන භාවනා කරන අය ගැන එක, එතකොට අපිට තේරෙනවා ඒ අය මේ වගේ, ඒ කියන්නේ සමතය තුළින් මතුවලා තියෙන යම් දෙයක් අල්ලගෙන එහි දැනුවත් බව, ඒක තමයි ඒගොල්ලෝ සතිය කියලා හඳුනගෙන ඉන්නේ. තමන් ඒක හොඳට දන්නවා, නමුත් ඒකම ගැළිලා ඉන්නවා. නමුත් ඒකෙන් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ නේද සම්මාස? ඒක ගැන උපවාසයට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව්, සම්පූර්ණ ඇත්ත. බඳු ජීව මහත්තයත් එක්ක මම 100%ක් එකඟයි. මොකද අපි ගාව තියෙන මේ ආකල්පය තමයි භාවනා කරන්න අනිවාර්යෙන්ම ඉරමිනියව තාගෙන වාඩි වෙලා ඉන්න ඕනේ. වාඩි වෙලා හිත එක අරමුණක තියාගෙන ඉන්න ඕනේ. ඒ කාර්මුණේ හොඳට බැහැ ගන්න ඕනේ. ඒක ඉතින් පැය ගණන් ඉන්නවා නම් ඔන්න භාවනාව සාර්ථකයි. ඒ තුලින් යම්සි සතුටක්, ආලෝකයක්, එමත් නැත්නම් සොම්නසක් පහළුණා නම් ඉතින් භාවනාව සාර්ථකයි කියන ඒ දෘෂ්ටියක තමයි අපි බොහෝ වෙලාවට ඉතින් ඉන්නේ. ඉතින් ඒක තමයි ඉතාලතෙන් අපි ඒකත් අවශ්‍යයි. අර බන්දු ජීව මහත්තයා කිව්වා වගේ ඒකත් ඇවිල්ලා මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක්. නමුත් ඒක අපි මුල් කර ගැනීම නිසා, ඒකට පමණක් වටිනාකමක් දීම නිසා අපිට තවත් බොහෝ දේ අමතක වෙලා යනවා. අදත් අපි ඉතින් කතා කරපු මේ ඉන්ද්‍රිය ධර්මයන් පහෙන් එකක් පමණයි සමාධිය කියලා කියන්නේ. නමුත් තව හතරක් තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා, වීර්යය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, සතියක් තියෙනවා. ඒතර මේ සතිය තමයි අර හරියට නිකන් මඟ පෙන්වන්නෙක් වගේ අපිව හරියට ඉස්සරහින් අරන් යන කෙනෙක් වගේ අරගෙන යන්නේ සතිය. එතකොට හුඟක් වෙලාවට අපිට සතිය අමතක වෙනවා. අනිත් එක තමයි අපි සමහරවිට සතියෙන් වැඩේ පටන් ගන්නවා. සතිය වඩ아가ගෙන යනකොට පොඩ පොඩ සමාධිය වැඩෙනවා. දැන් ඔන්න සමාධිය පොඩ පොඩ පණ ගහලා ඉස්සරහට එනවා. ඒකේ තියෙන ඒ ආටෝප සාටෝප ගතියට හිතේ දැඩි එකඟතාවයට එහෙමත් නැත්නම් දැනෙන අපි හිතමු හිත පිනා යන ගතියට චිත්ත ප්‍රීතියට සමහර විට අපි ඇලෙනවා. දැන් ඉතින් සතිය අමතකයි. සම්පූර්ණයෙන්ම අර සතියේ නැහැනේ. එහෙම ඔද වැඩිච්ච ගතියක් සතියේ නැහැ. අර වගේ හිත සම්පූර්ණයෙන්ම මේ මැඩපවත්වන ගතියක් හිතට ලොකු ආලෝකයක් දෙන ගතිය එහෙම ගතියක් එකපාරට මේ සතියේ නැහැ. සතියේ තියෙන නිකන් පැත්තකට වෙලා වැඩේ කරන ගතියක්. බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් වැඩේ කරන ගතියක් තමයි සතියේ තියෙන්නේ. නමුත් අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ එහෙම නැහැ. ඒගොල්ලෝ නිකන් ඉස්සරහට ඇවිල්ලා කෑකෝ ගස්සන් ගහගෙන අර මාකටිං කරන ගතිය තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. එහෙනම් මේ සතියේ තියෙන අන්න ඒ මධ්‍යස්ථ නිරීක්ෂකයාගේ తত্ত্বය අපිට හුඟක් වෙලාවට අමතක වෙනවා. අර පස්සේ දිනු වෙන සමාධියේ තියෙන ඒ අපි හිතමු එකට වමක් වචනයක් කියනවා නම් ඒකේ තියෙන අර ආටෝප සාටෝප ගතියට අරක යට වෙලා යනවා. ඉතින් අපිට ඊට පස්සේ ඒක අමතක වෙනවා. අපි වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නම සමාධිය. ඊට පස්සේ ඉතින් පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. සක්මනත් අමතක වෙනවා. අපි දන්නේම නැතුව ඉතින් ඔන්න හිත වැඩි වෙලාවක් යන කලින් සමාධි ගත වෙනවා. සමාධි සෝයෙන් කාලය ගත කරනවා. අපි ඒක අපේ භාවනාවේ පරමාර්ථය කරගන්නවා. ඉතින් ඕක නෙමෙයි ඇත්තටම වෙන්න තියෙන්නේ. ඉතින් ඔබන්දු සමාධිය තුළ හිටියා කියලා අපි තුළ ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒක ඊටාම ඍජුව බුදුරජාන් වහන්සේ සල්ලේක සූත්‍රයේදී කතා කරනවා. දේශනා කරනවා. යම්සි කෙනෙක් හිතනවා නම් මේ ප්‍රථම ධානයේ හිටියයි කියලා එයාගේ කෙලෙස් දුර වෙන අය කෙලෙස් ෂේ වෙලා යනවායි කියලා හිතනවා නම් ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. යම්සි කෙනෙක් හිතනවා නම් දෙවෙනි ධානයේ හිටියයි කියලා තුන්වෙනි ධානයේ හිටියයි කියලා හතරවෙනි ධානයේ හිටියයි කියලා එහෙමත් නැත්නම් ආකාසනං චායතන ආදී ඒ අරූප ධානවල හිටියයි කියලා ඒගොල්ලන්ගේ කෙලෙස් ලියා හැරීමක් කෙලෙස් ෂේ වී හැරීමක් වෙනවා කියලා හිතනවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ මහණෙනි කියලාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි සමාධියක් උපදවා ගත යුතුයි. නමුත් ඒ සමාධිය නියම තැන තබා ගත යුතුයි. ඒක අධිතක්සේරු කරන්න ගිහිල්ලා ඒකට අධික වටිනාකම් දෙන්න ගිහිල්ලා සමාධියට ලොල් වෙන්න ගිහිල්ලා අපි පාරෙන් පිටපණින එක කිසිසේත්ම සුදුසු නැහැ. අර ඊට වඩා අපේ කෙලෙස් දැක දැක අපේ තියෙන අඩුපාඩුකම් තේරුම් ගනිමින් මධ්‍යස්ථව යන ගමන දැන දැන යන ගමන අතිශය ප්‍රයෝජනවත්. හොඳයි.
ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අද නෛෂ්ක්‍රම්‍ය ගැන ඔබ වහන්සේ පැහැදිලි කළා. එතකොට දැන් ධර්මයේ සඳහන් වෙනවා ගිහිව ඉඳලා කවුරු හරි නිවන සාක්ෂාත් කරා නම් එතකොට ඒ අය අනිවාර්යයෙන්ම නෛෂ්ක්‍රම්‍ය කළ යුතුයි කියන ඒ වගේ එකක් තියෙනවනේ. ඒක දැන් ඔබ වහන්සේ අද පැහැදිලි කරපු ටිකත් එක්ක කොහොමද ඒක කළපන්නේ?
නෑ මතනම් මම හිතන්නේ ඒක සෝවාන් සකදාගාමි අනාගාමි වෙනකම්ම ගිහි වෙඳගෙන කටයුතු කරන්න පුළුවන්. අරහත්ත්වය ගැන යම් යම් මත බේද තියෙනවා. අපි දන්නේ නැහැ රහත් වෙලා ගිහිව ඉන්න පුළුවන්ද රහත් වුණොත් අනිවාර්යයෙන්ම මහාන වෙන්න ඕනේද කියන ප්‍රශ්නය සියලුසියක් මෙහෙමයි කියලා කියන්න අමාරුයි. නමුත් අතීතයේ දිහා බැලුවාම සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේලා සකදාගාමි වෙච්ච ආර්යයන් වහන්සේලා අනාගාමි වෙච්ච ආර්යයන් වහන්සේලා ගිහි ජීවිත ගත කරමින් ඕන තරම් ඉඳලා තියෙනවා. ඉතින් ඒවම තමයි බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට පරමාදර්ශ වශයෙන් ඉදිරිපත් කරන්නේ. උදාහරණයක් වශයෙන් දැන් ගිහි උපාසකයින්ට පරමාදර්ශ වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඔය චිත්ත ගෘහපතිතුමා. චිත්ත ගෘහපතිතුමා කියන්නේ භික්ෂූන් වහන්සේලාත් සමඟ බොහොම බුද්ධිමය සංවාදවල යෙදෙන අතිශය ප්‍රඥාවන්ත අනාගාමි වෙච්ච ආර්ය උත්තමයන් වහන්සේ නම. ඉතින් එතුමාව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පරමාදර්ශයකට ගන්න කියලා. ඊට පස්සේ උපාසිකාවන් අතර කුජ්ජුත්තරාව ආදර්ශයට ගන්න කියනවා. ඇය අනාගාමි වෙච්ච ආර්යයන් වහන්සේ නමක්. ඒ සාමාවතිය ඇතුළු තමන්ගේ ඒ බිසවුන් වහන්සේලා තමන් සේවය කරපු ඒ බිසවුන් වහන්සේලා 500ක් දෙනාට ධර්මයේ දේශනා කළා. ඒ අයවත් හරි මාර්ගයට අරගෙන ඒ අයටත් ධර්මයේ කියලා දීලා ඒ අයවත් ආර්ය තත්ත්වයට පත් කරන්න මුල් වෙච්ච තැනැත්තියක්. ඒ වගේමයි තව මට මතක විදිහට තවත් කෙනෙක් ගැන සඳහන් වෙනවා, මම හිතන්නේ බන්දුල මල්ලිකා වෙන්න ඇති. එයත් අනාගාමි තත්ත්වයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවිකාවක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ සෑහෙන එහා ලකුණක් තමයි දීලා තියෙන්නේ. එහා සලකුණක් පරමාදර්ශයක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒ කියන්නේ මේ ගිහි ජීවිත ගත කරමින් විවිධ රැකියාවල නිරත වෙමින් හිටපු පිරිසක්. කුජුත්තරාව එතකොට මේ ඒ බිසවුන් වහන්සේලාට සේවය කරපු මේ කාන්තාවක්, සේවිකාවක්. ඉතින් ඒ කියන්නේ කටයුතු කරපු කෙනෙක්. චිත්ත ගෘහපතිතුමා කියන්නේ ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔය වගේ එහෙමනම් ඒ ගිහිව ඉඳගෙන අච්චර මට්ටමකටපත් වෙන්න පුළුවන් නම් ඉතින් ඒ කියන්නේ අපි මේ සඳහා අනිවාර්යයෙන්ම මම මහාන විය යුතුයි කියලා එහෙම තීරණයක් ගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් මහානකම හරියට කරනවා නම් ඒ ගිහි ජීවිතයේ තියෙන විවිධ කම්කටොළු වලින් ඉවත් වෙලා අර සාමාන්‍යයෙන් දහමේ පොතේ පතේ විස්තර වෙන ආකාරයට ඒ පැත්තටම නැඹුරු වෙච්ච ආධ්‍යාත්මික ජීවිතයටම යොමු වෙච්ච ගමනක් යන්න අවකාශය තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි.
හොඳයි හොඳයි.
දුක් බව නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි හොඳයි හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟට හම් ගැටළු බුද්ධ කාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අද දේශනාවේදී මුලදී අර කියවිච්ච බණ කතාවේදී කියවිච්ච අවස්ථාවක් හරහා මට ප්‍රශ්නයක් අහන්න හිතෙන ස්වාමීන් වහන්සේ, මම මේ භාවනා කරන කලින් වාද්‍ය භාණ්ඩයක් පුරුදු වුණා. එතකොට ඒක මට මේ අවුරුදු කීපයක් තුළදී මම මේ ළඟදී මම පුරුදු වෙන ගත්තේ කොහොම හරි ඒක මට හොඳට පුහුණුවක් ආවා. කියන්නේ මේ වයසට ගිහිල්ලා වුණත් පුරුදු වෙන ගත්තාම ඒක හොඳට මට පුහුණු කරනවා. මයි ගුරුවරයා වුණත් බොහොම හොඳට කරනවා. මෙහෙම කරන්න කිය යනකොට මට කමටහන් වෙන මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට කිව්වා ඕක නවත්තන්න, දැන් භාවනාවත් එක්ක ඔක් දෙකට ගන්න බෑ කියලා. ඒක නැවැත්තුවා ස්වාමීන් වහන්සේ මට මේ ඒ වාත්පාණ්ඩේ. ඊට පස්සේ තියෙන තැනින් යනකොට මහා ලොකු ඒක ඉස්සෙල්ලාම මේ අරගෙන ගහන ලොකු ආදරයක් ඇති ලොකු ඒක බොහොම අමාරුවෙන් කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒක අතට අරගෙන ඒක ගහන්න ඒ සබ්දෙට බොහොම කැමති එහෙම තිබුණා. පස්සේ ඒක කොහොම හරි කන්ට්‍රෝල් කරගෙන ඉස්සරහට යනකොට ඒක ඊට පස්සේ දකින්නකොට මහා වේදනාවක් එන ගැතේ. ඒක දකින්නකොට විතරක් නෙමෙයි දැන් සිංදුවක් හරි එහෙනකොට ඒ සිංදුවකාර අර ඒ වාද්‍ය භාණ්ඩයේ කැලටි හිත යනවා. ඒක චූටි කැලක් වුණා හිත යනවා. එතකොට ඇතුලෙන් එනවා ලොකු වේදනාවක්. කැර කෑ ගහලා හඳන්නවා වගේ වේදනාවක් එනවා. පස්සේ ඒක කොහොම හරි ඒකත් ඉවසගෙන ඉස්සරහට යනකොට දැන් මට දැන් ඒක හේමම් මතක නෑ. මට දැන් වාද්‍ය භාණ්ඩේ කුණිති ගිදර තිබුණ කියලාත් මතක නෑ. කාලෙකින් අලලත් නෑ. හැබැයි අද ඔබ වහන්සේ බණ දේශනා කරද්දී අර මුලදී වීණාව කියනකොට මට මහා ලොකු නිකන් අර හින රැස්සක් කඩාපත් වෙනා වගේ
අරක මතක් වෙනවා.
වේදනාවක් ආපස්. ඒ කියන්නේ කියන්න බැරි ලොකු කළු වේදනාවක්, තද වේදනාවක් අර මේ මොට්ට අයිදකින් පියට අයිනවා හරි මොකක් හරි කියන්න කියාගන්න බැරි වේදනාවක් ආවා. හැබැයි ඒක තප්පර කීපයක් කියලා නැතිට ආදී.
ඔව් ඉතින් අපිට ඒ වගේ ඉතින් දැන් ඕක ඉතින් අපිට දැන් ලොකු බැඳීමක් තියලා තිනවා මේ වාදන භාණ්ඩයට. ඒ වගේම සමහරවිට අපිට යම්සි කෙනෙකුට ලොකු බැඳීමක් තියෙන්නත් පුළුවන්. නමුත් ඉතින් යම්සි හේතුවකට ඒ තැනැත්තගෙන් වෙන් වෙන්න සිද්ධ වුණාම, ඒ භාණ්ඩයෙන් වෙන් වුණ ඒ වාදන භාණ්ඩයෙන් තගේ මොකක් හරි දෙයකින් වෙන් වෙන්න සිද්ධ වුණාම, ඉතින් අර පපුවට පිහියකින් අයිනවා වගේ සමහරවිට දැනෙන්න පුළුවන්. ඒක හැබැයි කාලයක් යනකොට හැබැයි සුවපත් වෙනවා. ඒක අපි තීරණයක් අරගෙන මේකෙන් දැන් ඉවත් වෙන්න ඕනේ, මේක දැන් දුරු කරන්න ඕනේ, මීට වඩා ගමනක් මම යන්න ඕනේ, මේකත් එක්ක ඇලිලා ඉඳලා හරියන්නේ නැහැ, මෙයත් එක්ක ඇඟලුම් කමක් පාත්තලා හරියන්නේ නැහැ කියලා අපි නැත්තම් වෙලාවට අපේ ජීවිතවල දැඩි තීරණයක් අරගෙන බඳු මට්ටමකට යන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවෙදි තින් අපිට තාම දුක තියෙනවා, තාම හැඟුම් බර වෙනවා, නැත්තම් හිතට අර වගේ කම්පා වීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක නැවත නැවත සිද්ධ වෙද්දී අපිත් දැනවත්ව ඒ සිද්ධ වෙනවා. හැබැයි ඒ ඊළඟ ඊළඟ මට්ටම් වලදී ඒ සිදුවෙන කම්පනය හැබැයි එන්න එන්න අඩු වෙනවා. කාලයත් එක්ක ඉතින් විසඳිලා යනවා. ඒතකොට තමයි තේරෙනවා දැන් ඉස්සෙල්ලා නම් මට මේ මෙයා මතක් වෙද්දී ලොකු කම්පනයක් ඇති වුණා, නැත්නම් මේ වාදන භාණ්ඩේ මතක් වෙද්දී ලොකු කම්පනයක් ඇති වුණා. දැන් නම් ටිකක් කල් ගියා. දැන් නම් එච්චර ගාණක් නැහැ. ලාවට පොඩි හැඟීමක් ඇතිවෙන එච්චරයි කියලා ඉතින් තමන්ට තේරෙන්න ගන්නවා. මොකද අපේ හිත අර දැඩිව ග්‍රහණය කරගෙන හිටපු දෙයක්, දැඩිව ඇලුම් කරපු දෙයක් එකපාරට අපෙන් ඉවත් වුණාම ඉතින් වගේ කම්පනයක් නිතරින්ම පහළ වෙන්න පුළුවන්. ඉතින් ගැන එච්චරම බිය විය යුතු නැහැ. ඉතින් අර අපි ඒක ටිකක් අමතක වෙලා තිබිලත් එකපාරට මතක් වුණාම දැන් මේ අද වුණා වගේ ඒක වෙන්නත් පුළුවන්. මොකද අර ඉස්සරහ සමනේ වෙලා තිබුණේ ආයෙත් නිකන් හිත පෑරුණා. හැබැයි ඒක සුවපත් වේවි. ඒක තරම්ම ගැඹුරක් කියන්නේ ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපේ හිත ඇලුනා නම් ඉතින් එතන අනිවාර්යෙන් ওই වගේ දුකක් පහළ වෙන්න ඉඩ තියෙනවා.
හිමසත්
තරබන්තිව මහත්තයාගේ දෙවැනි ප්‍රශ්නයට උත්තර දෙනකොට ආවන ප්‍රශ්නයක් එකනේ සාකච්ඡා කළානේ මේ නෙක්කම්ම ඊය ගැන. එතකොට මට ආවාදහස තමයි මේ දැන් නෙක්කම්මේ කියනකොට අර මේ දාලා යෑම වගේම ඊට වඩා ගැඹුරු නෙක්කම් මේ ස්වාමිනාස දැන් පංච උපාදානස්කන්ධය එකෙන් උපාදාන කරගෙන පංචස්කන්ධය උපාදානය කරගෙන ඊමේ අඩු ඒකේ අඩුකම නෙක්කම් මේ විදිහට හිතන්න පුළුවන්.
අනිවාර්යෙන් ඔව්
ඊළඟට අපි අර දේවල් හරි මිනිස්සු දේවල් හදාගෙන දැන් මේ ආයතන වලට මේ පැමිණෙන දේවල් වලින් හදාගෙන ඒවා අල්ලගෙන විතරම මේ සංකාර කරන එක අඩු කරන එක මත් නෙක්කම් මේ නේද ස්වාමීන් වහන්සේ?
අනිවාර්යයෙන් සම්පූර්ණ ඇත්ත. මම එකඟ වෙනවා. මොකද සමාහලට හුඟක් වෙන්නේ මේ දැන් අපි අපේ හිතේ කොහොමත් ඇලෙන ගතිය බැඳෙන ගතිය තියෙනවා. අපි සමාහලට ගිහි ජීවිතය ගැන කලකිරලා මහනුණාම මහන ජීවිතයේ තියෙන දේක් අල්ල ගන්නවා. ඉතින් ඕකත් වෙන්න පුළුවන්. සමාහලට ඉතින් පන්සල අල්ල ගන්නවා, නැත්නම් ගෝලෙකින් අල්ල ගන්නවා, නැත්නම් Tamanට ලැබෙන ලාභ සත්කාර අල්ල ගන්නවා, එහෙම නැත්නම් Tamanට ලැබෙන ඒ කීර්ති නාමය අල්ල ගන්නවා. ඉතින් මොකක් හරි දෙයක් ඉතින් මහන කමෙන් අල්ල ගන්න පුළුවන්. ඉතින් අපි අරකට ඇරලා මේක අල්ල ගත්තයි කියලා ඉතින් එතන නිවරදී මේ අන්දමේ ගැළවුමක් වෙලා නැහැ. අපිට පුළුවන් නම් අරකනම් අතෑරියා දැන් ඉතින් ඇයි මම මේක අල්ලන් ඉන්නේ කියලා එනවා. අපි නැවතත් හැරලා බැලිය යුතුයි. ඉතින් සා ගිහි වේවා පැවිදි වේවා මේ අපේ හිතේ සිද්ධ වෙන උපාදානය එතන එතන සිද්ධ වෙන ඒ අල්ලා ගැනීම දැක ගැනීම තමයි අතිශය වැදගත් වෙන්නේ. ඉතින් සා අපි භවනාවකින් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය දේ. එතන එතන කොහොමද අපේ හිතේ පහළ වෙන උපාදාන වීම දකින්නේ, ආයි හිත ගිහින් අල්ලා ගන්න හැටි දකින්නේ. එතකොට අන්න ඒක දැකලා අපිට අපේ හිත නිදහස් කරගන්න පුළුවන් නම්, එතෙන්දි නිවැරදි නෛෂ්ක්‍රම්‍යයක් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. අපේ හිතේ ආසාවක් පහළ වෙනවා, ආසාවට ඉඩ දෙන්නේ නැතිව, ආසාවට උල්පන්දම් දෙන්නේ නැතුව අපිට පුළුවන් ද ආසාව අත්හැරලා දාන්න. දැන් බුදුහාමුදුරුවෝ දෙවන සත්‍ය වශයෙන් නැත්නම් දෙවන මේ ආර්ය සත්‍ය වශයෙන් දේශනා කරන්නේ තණ්හාවනේ. දැන් ඒතර තණ්හාව සම්බන්ධයෙන් ක්‍රියාවත් විය යුතු හැටි කියලා දෙන්නේ තණ්හං පහතබ්බං. තණ්හාව ෂේ කළ හැල යුතුයි, තණ්හාව ප්‍රහාණය කළ යුතුයි, තණ්හාව ආසාව අතහළ යුතුයි කියලා තමයි කියලා දෙන්නේ. නමුත් අපේ හිතේ ආසාවක් පහළුණාම අපිට පුළුවන් ද ඒ ආසාව ඉෂ්ට කරනවා වෙනුවට ආශාව අතහරින්න. ඉතින් මේක එකතකින් ලේසි නැහැ. මොකද මේ ආසාවක් හිතේ පහළුණාම ඒක අපිව මෙහෙවනවා. තණ්හාවක් හිතේ පහළුණාම තණ්හාව අපිව වසඟයට ගන්නවා. තණ්හාව අපිව නිකන් හරියට වහල් භාවයට ගන්නවා. අපි ඉතින් එයාගේ බැලෙක් වෙලා වහලෙක් වෙලා එයා කියන විදිහට කටයුතු කරනවා. නමුත් අපිට පුළුවන් ද හිතේ ආසාවක් පහළ වුණාම, හිතේ තණ්හාවක් පහළ වුණාම ඒ බව දැනගෙන ඒක අත්හැරලා දාන්න. ඉතින් එතන තමයි නෛෂ්ක්‍රම්‍යයක් තියෙන්නේ. එතන තමයි ඉතින් ගැඹුරු නෛෂ්ක්‍රම්‍යයක් තියෙන්නේ. ඒ නිසා මෑනියෝ කියනවා වගේ අපි පැවිදිවීම වැදගත්, පැවිදි වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් එතනින් අදහස් වෙන්නේ මේ ගිහි කම අතහැරලා පැවිදි බිමේ තියෙන වෙන දෙයක් අල්ලා ගැනීම හොඳයි කියලා. හොඳයි, අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නට යමු වෙන්න.
ඊළඟ පැනේ ජයගාඩ දිටපත් කරන්න පුළුවන්.
ආමදරනේ තේරුම් ගන්න ඇහෙනවද?
ඔව් දැන් ඇහෙනවා.
මහත්තයාගේ ප්‍රශ්නයකට පැහැදිලි කරන්නට මේ කිව්වා අර ඒ සම්මේ ධානය ඇතුළේ ඉන්නකොට දැන් අර බුදුහාමුදුරු කියලා දෙනවා මේ කෙනෙදි එහෙම කෙලස් මෙහෙ කරන්න බෑ කියලා ඒ කතා ඒ මේ කියුණා. ඒ අර ඒ මොන වගේ සූත්‍රද සායනවහන්සේ සාමාන්‍යයෙන් ඒ බව සඳහන්?
ඔව් මජ්ක්‍ධිම නිකායේ එනවා සල්ලේක සූත්‍රය. ඒ සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ බඳු ප්‍රකාශයක් කරලා තියෙනවා. මම පොඩ්ඩක් එක පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් විවිධ ධ්‍යාන ගැන නැවත නැවත ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේකේ හිටියයි කියලා කෙලෙස් දුරු වෙනවා කියලා කවුරු හරි හිතනවා නම් එහෙම හිතන්න එපාය. ඒ මෙතෙන්දි කෙලෙස් දුරු වීමක් වෙන්නේ නැහැ. මෙතෙන්දි වෙන්නේ මේ ditta dhamma sukha viharanayak කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉන්න මම පෙන්නන්න පොඩ්ඩක්. දැන් මෙන්න මෙතන. ඨානංකෝ පනේතං චුන්ද විජ්ජති යං ඉදේකත්වෝ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්මන් සවිචාරං විවේකජම් පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරේයි තස්ස එවමස්ස සල්ලේකේන විහෙරාමීති. කියන දැන් මේ යම්සේ තැනැත්තෙක් මේ විතක්ක විචාර සහිත ඒ ප්‍රථම ධානයේ වාසය කරනවලු, වාසය කරද්දී හැබැයි එයාට හිතෙනවලු මේ සල්ලේකෙන් තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ කෙලස් සිඳීමෙන් කෙලස් ඡේවීමෙන් තමයි මේ ඉන්නේ කියලා යාට හිතෙනවලු. එතකොට බුදුහාඳුරෝ කියනවා නොකෝ පණේතං චුන්ද අරියස්ස විනේ සල්ලෝකේ වුච්ඡanti. මේකට මේ චුන්දය මේ ධානයෝ ආර්ය විනේ සල්ලේකයෝ කියලා කියන්නේ නැහැ. ditthadhamma sukha viharo ete ariyassa vine vucchanti. මේකට තමයි හැබැයි වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් සෝයක් කියලා නම් මේකට කියනවා ය කියලා බුදුහාඳුරු දේශනා කරනවා. ඉතින් මේ විදිහට ධ්‍යාන අට ගැනම කියනවා.
එහෙමයි සාමනද. ඊට පස්සේ ආයෙත් මට හරියටම ෂුවර් නෑ. ඊට පස්සේ අර මේ සප්ත විසුද්ධිය විදර්ශනා ඥාන පොතේද කියලාත් මතක නෑ. ඒකේ අර මේ ධම්මජීවී සාමනන්තේ හරි කවුරු හරි මුලින් ලියපු විස්තරේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ආර්ය භූමිය කියලා හතරවෙනි ඥාණයෙන් පස්සේ මත්තමග්ග අර පන්ත සායනාන්ත දෙවෙනි ඥාණයෙන් පස්සේ පුරාණ කිව්වයි ඥානාරම් සායනාන්ත කිව්වයි ඒ ඥාණයට යන කලින් අර මුලින්ම එන සාමාන්‍ය සමාධි මට්ටමකට පස්සේ විදර්ශනා පැත්තට එහෙම මොකද පුළුවන් කියලා. එතන මොකද සායනාන්තර බුදුහාමුදුරුවෝ හතරවෙනි ඥාණයෙන් පස්සේ මෙහෙම ආර්ය භූමිය කියලා එහෙම කිව්වයි කියලා එහෙම ප්‍රකාශයක් කියන තැනක් තිබුණා. ඒ ගැන පොඩ්ඩක්
ඔව් ඇත්තම දැන් විපස්සනාවට හැරෙන්න පුළුවන් තැන් හුඟක් මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. දැන් මේ අටක නාගර සූත්‍රය කියලා එහෙම දේශනාවකදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බඳු තැන් රාශියක් පෙන්න තියෙනවා. එතකොට ඒක පළවෙනි ධ්‍යානෙදිත් පුළුවන්, දෙවෙනි ධ්‍යානෙදිත් පුළුවන්, තුන්වෙනි ධ්‍යානෙදිත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යානෙදි පුළුවන් කියනට වඩා ධ්‍යානෙ මට්ටමකට හිත අරගෙන ඊට පස්සේ එතනින් විපස්සනාවට නැඹුරු වෙන්න හැරෙන්න ධ්‍යානෙන් අයින් වෙලා ඒ කටයුත්තේ යෙදෙන්න පුළුවන්. ඒක තුල හිටියා කියලා නෙමෙයි, හැබැයි අර උවමනා කරන සමාධි මට්ටම දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට ඇතම් කෙනෙක් ඒ ප්‍රථම ධානයක් දක්වා දිනු කළා, ඊට පස්සේ ඒක නවත්තලා මේ වැඩේ කරනවා. දැන් ද්විතිය ධානය දක්වා දිනු කළා, ඒ වැඩේ නවත්තලා මේක කරනවා. අන්න ඒ වගේ ඇතම් කෙනෙක් සමාලාවට ඉතින් අරූප සමාධිත් උපදවගෙන ඊට පස්සේ නවත්තලා මේ වැඩේ කරනවා. ඉතින් ඒ වගේ ඉතින් අර එක එක මට්ටම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ඔය මහසිසාඩි සයඩු සාමින් වහන්සේ එහෙම තියෝය ධ්‍යාන වලටම අනිවාර්යෙන් යා යුතුයි කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ එතන විපස්සනා කර කර එතන ෂණික සමාධියක් පවත්වමින් යන්න පුළුවන් විපස්සනා මූලික කරත් ගමනක් තියෙනවා. ඉතින් එතකොට අපිට හැංගෙන්නේ නිකන් සමාධිය අවශ්‍ය නැහැ වගේ. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ කිසිම සමාධියක් නැහැ කියලා. ඒ හිතන්න යම් කෙනෙක් ආනාපාන සතියක් වඩනකොට මේ සක්මන් භාවනාවක් වඩනකොට මුලදී තින් එකපාරටම විපස්සනාක් වෙනවා කියලා කියන්න බෑ. මුලදී තියෙන්නේ හිත නිකන් හසුරුවා ගැනීමක්. අතීතයෙන් මුදවා ගැනීමක්, අනාගතයෙන් මුදවා ගැනීමක්, වර්තමානයට ගැනීමක්. ඒක ටික ටික පුහුණු කරන්න පුහුණු කරන්න දැන් හිත ටිකක් හික්මෙනවා. හිත ටිකක් ඒකාග්‍ර වෙනවා. දැන් මේ වර්තමානයේ සිදුවෙන සිදුවීමත් සමග වර්තමානයේ හිත ගන්න අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතිය ඇති වෙනවා. ඉතින් එතකොට එතනින් අදහස් වෙන්නේ පැය ගණන් ඒ අරමුණේ ඉන්නවා කියලා. නමුත් ප්‍රමාණවත් පරිදි ඒ අරමුණ දිහා විමසන්න කාලයක් දැන් මේ යෝගාවචරයට ලැබෙනවා. එතන ඉඳන් ඉතින් විපස්සනාව දිකට කරගෙන යන්න පුළුවන්. එතන ඉඳන් ඒ කටයුත්ත කිරීම හරහාත් එයාගේ හිතේ සතිය සම්පජඤ්ඤය දියුණු වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. සමාධිය අවශ්‍ය නම් තවත් දියුණු වෙන්න ගන්නවා. ඔන්න ඒ වගේ අර දෙකම නිකන් සමාන්තරව අරගෙන යන යුගනද්ද ක්‍රමයක් වගේ තමයි එතන තියෙන්නේ. ටිකක් දුරට මුලදී සමාධියක් වැඩෙන ගතිය තියෙනවා. ඊට පස්සේ එතනින් ඒක තව එහාට හුඟාක් ඔය ධ්‍යාන මට්ටම් දක්වා ගෙනියන්නේ නැතුව විපස්සනාවකට හැරෙන ගතිය ඉක්මන් ගතියක් එතන පෙන්නුම් කරනවා. ඉතින් ඇතැම්මිට එතන තියෙන්නේ හුඟක් වෙලාවට ඒ ගුරු ස්වාමීන් වහන්සේලාට හුඟාක් ප්‍රියමනාප ක්‍රමය ඉස්සරහට අරගෙන තියෙනවා. දැන් හිතන්න ඥානාරාම ස්වාමීන් වහන්සේ ද්විතිය ධ්‍යානයෙන් පස්සේ මේ කරන එක හුඟක් බහුලීකృత කරා නම් සමහරවිට උන්වහන්සේ ඒකට වැඩි ප්‍රමුඛත්වයක් දීලා දේශනා කරනවා. ඇතැම්මිට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඊටත් එහා ගිහිල්ලා අරූප ධ්‍යානවලත් ගිහිලා එතනින් පස්සේ නම් මේක කරන්න ගත්තේ ඒකට නම් උන්වහන්සේට හොඳට හරි ගියේ. සමහරවිට උන්වහන්සේ ඒකට වැඩි නඹුරුවක් දීලා දේශනා කරනවා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ඔය මහසි ක්‍රමයේදී එහෙම ධ්‍යාන ගැන ලොකු මේව එකක් නැහැ. ඒ උපචාර සමාධි මට්ටමෙන්ම වැඩේ පටන් ගන්නවා. එතනිනුත් සාර්ථක වෙනවා. ඉතින් එතකොට ඒකට ලොකු මූලිකත්වයක් දීගෙන මේ දේශනා කරනවා. ඉතින් වගේ අද විවිධ ගුරුකුල කියලා කියන්න පුළුවන්.
එහෙනම් සයන්ස් පැහැදිලි වෙනවා සර්.
හොඳයි.
ඊළඟට අහක් ගැටලුව මහේෂාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මේ ප්‍රශ්නේ ටිකක් අතන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක භාවනා කරගෙන යනකොට දැන් මට පොඩි ඇති වෙච්ච ගැටලුවක් නෙමෙයි අර අත්දැකීමක්. දැන් අර මං ධර්මදේශනාවල අහලා තියෙනවා මේ ගම් මාර්ගයේ ඉදිරියට යනකොට ඒ තමන්ට ඒ දේවල් ඒ විදියට සැලසෙනවා කියන. ඉතින් ඒක මට රියලයිස් වුණා. රියලයිස් වෙලා ඉඳන් යනකොට දැන් රැකියාව දිගටම කළා. නමුත් අර පැන්ඩමික් එකත් එක්ක ඒක ගෙදරින් නම් වැඩ කරන එකට ඇවිල්ලා ඊට පස්සේ වැඩ කරන අවස්ථාන අඩු වෙලා වැඩිපුර විවේක යරි මේම ඉතින් ඇති වුණා. ඉතින් ඒ ඇති වෙන විවේකය පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න යොදව ගත්තා. මොකද ගොඩක් වෙලා තිබිච්ච හින්දා. ඉතින් එහෙම එහෙම වෙලා දැන් ඒ පැත්තට ගොඩක් යොමු වෙනවා. දැන් අනිත් දේවල් කරනවා. නමුත් එහෙම යනකොට ඊට පස්සේ හිතුණා මේ එතකොට ඇසස් කරන්න පටන් ගන්නවානේ. දැන් මම කරන දෙයි ඊට පස්සේ රැකියාවේදී ඒ වෙලාවට ඇති වෙන දේවල් අපි පිළියම් යොදන දේවලුත් ඉතින් අර ඒ දේවල් එක්කම වෙනස් වුණා. වෙනස් වුණා කියලා මට තේරුණා මම ඒවට අප්‍රෝච් කරන විදිය. ඊට පස්සේ මේ ඔහොම ඉන්නකොට පුතා තමයි පුතා ඉන්නගෙන කිව්වා අම්මා දැන් ඔයා හිතලා බලන්න ඔයාට කැමති දෙයක් කරන්න කියන්නේ. බට් ඒක ඒජ් එකට ආවට පස්සේ අපි එහෙම හිතනවානේ මම කැමතිම දේ මොකක්ද කියලා. එයා කිව්වා මේ ගෝ බැක් ටු ස්කූල් කියන්නේ අපවන හරි ඉගෙන ගන්න කරියර් එක එකම ඉන්න ඕනේ නැහැ ඒ ලංකාවේ මිනිස්සුන් හිටියට. ඊට පස්සේ හිතලා මම ඉතින් පොඩි හිතලා මම හරි ආසයි මිනිස්සුන්ට උදව් කරන්න කියලා ප්‍රැක්ටිස් එකකට හොදයි කියලා ඔන්න ඉතින් පොඩි කෝස් يعني kind of කරියර් එක වෙනස් කරන්න කියලා කෝස් එකක් කරලා දැන් ජොබ් එක kind of වෙනස් පැත්තකට ගියා. ඒක ගිහිල්ලා දැන් වැඩ කරන්න මට යන්න තියෙනවා දෙපළකට. ඒවට ගියාම ඉතින් දැන් අර මොඩල් එකම තමයි දානවා මේවා දිහා බලන විදිහ. දැන් අර හිතපු කරියේ කියනං ගන්නවානේ මුල ඉඳලම සිස්ටම් එක මොකක්ද කියලා. ඒ හින්දා ඒකට ඇඩ්ජස්ට් වෙලා හිටිය දැන් ගියාම දැන් ඒ වගේ පේන්නේ හරි අමුතුවට දේවල්. ඒවා දැන් මේ එකට ඉගෙනගත් ඉගෙන ගත්තත් සිස්ටම් එක ඉගෙනගෙන ගියද තියරි එක ඉගෙනගෙන ප්‍රැක්ටිස් එකට ගියාම දැන් ඒ ප්‍රැක්ටිස් එක තියෙන වෙනම විදිහක් ඉගෙනගත්තු දේවල් හරි කොන්ට්‍රඩික්ටර් ගැළපෙන්නේ නැහැ මිනිස්සු වැඩ කරන්නේ කරන්න තියෙන විදිහට නෙමෙයි ගොඩක් වෙනස් කියන්න ගියාමත් මේ ඕක දැන් කොහොම නෙමෙයි මෙන්න මේ විදිහට කරොත් හරි කියලා ඒක දැන් තේරෙනවා ඒක කිව්වොත් ඒක නරි හිතරි දෙනවා සුපයිස ග්‍රීතරි දෙනවා දැන් මම මේ අලුත් දෙයක් කරන්න යනවා ඒගොල්ලන්ට මෙහෙ තියෙනවානේ මේ ස්වාමීන් වහන්සේ මිනිස්සු කැමති නැහැ රිස්ක් එකක් යාට අලුතෙන් ඉගෙන ගත්ත කෙනෙක් කියලා වැඩ කරනකොට යාගේ පොසිෂන් එක නැති වෙයි කියන බය තියෙනවා මේ 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 මං ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන බයක් ඒක
හරි
මාව ඕවරයිඩ් වෙන්නයි යන්නේ කියලා. ඉතින් දැන් ඒක මමත් දන්නවනේ. දන්නේ නම් මම පුළුවන් තරම් ඒක කන්ට්‍රෝල් කරගෙන තමයි ඒක ලස්සන විදිහකට කියන්නේ. නමුත් ඉතින් මට එහෙම කියලා ඉතින් ගෙදර ඇවිල්ලා දැන් කල්පනා කරනවා. දැන් හරියට අර ඉන්න තැන ඉන්නේ නැතුව ඊට වඩා හොඳ වෙයි කියලා. දැන් තවත් ඊට පස්සේ හිතන්න දේවල් තියෙනවා ගෙදර වෙලා හිට ගිහිල්ලා මොකද දැන් මේකට මොන විදිහටද මම අප්‍රෝච් කරන්නේ මේ වැඩේට දැන්. දෙගොල්ලක් ඉන්නවනේ මගේ ක්ලයන්ට්ස්ලා නැත්නම් පේෂන්ට්ස්ලා කිමකෝ ඒගොල්ලන්ට සලකන්නත් ඒගොල්ලෝ මට ප්‍රයෝරිටි නම්බර් 1 ඉතින් අපේ සිස්ටම් එකේ නමුත් දැන් මැනේජ්මන්ට් එකටත් කැමති විදියට කරන්න ඕනේ කරන්නත් මම කැමති
නැහැ
හරි කොන්ට්‍රඩික්ටරි දැන් ප්‍රැක්ටිස් එකත් එක්ක ඒක හරි අමාරු ඊට පස්සේ දැන් හිතුවා ඕක හරියන්නේ දැන් ඕක නවත්තල දානවා මොකද වැඩගත් මිනිසුන්ට සේවය කරන්නද නැත්නම් මැනේජර්ව සතුටු කරන්නද මැනේජ්මන්ට් එක සතුටු කරන්නද නැත්නම් මගේ පාර්ට් එක කියන්නද තුනක්නේ ඉතින් දැන් කරපිට පස්සේ ඒ දැන් ඒ විතර දුන්නේ දැන් ඉතින් මීට මෙතන ඉඳලා අයින් වෙලා යනවා සද්ද නැතුව මොකද මගේ මට දැන් කලින් කරේ එකට අපව යවන වෙලාවට යන්න පුළුවන් මම ඒකට යන්න ඊට පස්සේ දැන් අනිත් ප්‍රශ්නේ දැන් ඉතන කතා කරනකොට තැනකදී හම්බුණා මහනවනේ ආ දැන් මොකද කරන්නේ කියලා හුවම ඒ ප්‍රශ්න උත්තර දෙන්නත් හරියම ආයත ආමියා දැන් කරේ එකම ඒකත් අර ඊගෝ එක තමයි එතන තියෙන්නේ ඒක තේරෙනවා ඊට පස්සේ එතනෝ නෑ මේ ඔක්කොම හොඳයි මට දැන් ඔය දෙකෙන් එකක්වත් නොකර නිකන් ඉන්න එක තමයි හොඳම එතකොට මට ලේසි මගේ පාත් එකේ ප්‍රැක්ටිස් කරගෙන යන්න හැබැයි ඒකට මට බාධාවකුත් නැහැ පොගෙතරින් ප්‍රශ්නෙකුත් නැහැ වැඩ කරන තැන් වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ why not thinking to be yourself decision එකක් අරගෙන පාත් එකේ යන්න කියලා ඊට පස්සේ ආපහු එතනකොට තේරෙනවා ආයෙක තමයි දැන් ස්වාමීන් වහන්සේ තමයි සිස්ම කියන්නේ මේක කරගෙන දැන් බෙදේ තියෙන හංගගෙන නේ කරන්නේ දැන් කාටවත් කියන්නෙත් නැහැ කියන්නත් බෑ මෙහෙම දෙයක් කරනවායි කියලා හංගගෙන යනවා බට් 1 පොයින්ට් එකක් එහි එතකොට එදාට ඩිසිෂන් එක ගන්න තමන් මොකද තමන්ට කරගන්න වැඩිය වැදගත් දෙය කියලා ඉතින් ඒ පොයින්ට් එකට එනවා කියලා තිබුණා ස්වාමීන් වහන්සේ තමයි සිස්ටම කිව්වා දැන් හිතුවා ඒක දැන් අද ස්වාමීන් වහන්සේ කිව්වේ වීරය පාවිච්චි කරන්න එක ලෙවල් එකකට කියලානේ දැන් ලෙවල් එකක් එනවා නේද ඒක ඩිසිෂන් එකක් ගන්න ඕනි කියලා දැන් එහෙම තමයි හිතුවේ ස්වාමීන්
වහන්සේ
තික්ව මොකරි ඒ ලෙවල් ඒ මට්ටමේ තමයි මනස තියාගන්නේ දැන් මම ඩිසයිඩ් කරනවා මම කොන්ට්‍රඩික්ටරි වෙයි රස්සාවට ගිහිල්ලා ඒ කොන්ට්‍රඩික්ෂන් එකෙන්ම හිත දියා බල බල ඉන්නවද මොකක්ලාට කරන්නේ මොකක් ටික්ෂණය කාපුවම මම භාවනා කරන්න පටන් ගන්නවා එතනම ඉඳ දක්වා මොකද මගේ බැලන්ස් එක තියාගන්න මොකද මම පේෂන්ට් ගිහින්දා කියන්නේ ක්ලයන්ට් ගිහින්දා හිත දුක් කරගන්නත් බෑ පැටෙන්නත් බෑ මැනේජ්මන්ට් එක ගිහින්දා තරහ ගන්නත් මම කැමති නෑ ඒගොල්ලන්ට ඕරයිට් කරා මේගොල්ලන් කියන ඩිසිෂන් එක වැරදි මෙන්න මේක තමයි මගේ ඩිසිෂන් එක කියලා කියන්නේ ඒකට කැමති නැහැ කියලා. මිඩල් ලෙවල් එකේ ඉන්න ඕන හින්දා ඒ වෙලාවට පොඩ්ඩක් ස්ටෙප් බෑක් වෙලා මෙඩිටේට් කරලා තමයි ඒ ගැන හපක් කල්පනා කරා.
හොඳයි.
හරි අමාරු සංවාසේ.
හැබැයි මම නම් හිතනවා හැබැයි ඔය ක්‍රමේ හරහා ලොකු ගැම්මක් එනවා හැබැයි. නිකන් අපි අර නිකන් සුක් මේ බොහොම නිකන් සරල මාර්ගයේ ගිහිල්ලා කඩතොළු නැතිව යනවට වඩා ඔය හැපි හැපි යනකොට ඒක තව තව මට්ටම් කර කර යන ගමනේ තමයි මට නම් හිතෙන්නේ කෙලස් ඉක්මනට කැපෙන ගතියක් තියෙන. දැන් හිතන්න අපිට ඕනම් පුළුවන් සීට දෙනාගෙන් වයින් වෙලා හරීම මේ පහසු මාර්ගයේම තෝරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි එතෙන්දි කතරම් දුරට අපේ හිතේ තියෙන ඔය වගේ කඩතුළු තැන්, අපේ හිත ගැටෙන තැන්, හිත අවිස්සෙන තැන්, හිතේ අසමබර වෙන තැන්, පහළ වෙනවද, අපිට ඒව හඳුනගන්න පුළුවන් අවකාශයක් සැලසෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට අපි බලන්න ඕනේ. එතකොට මේ මේවා බලන්න වෙනවා නිකන් එක පැත්තකින් අපි කෙලස් හඳුනා ගන්න අපිට අවස්ථාවක් ලැබෙන්නත් ඕනේ. එහෙම නැතුව කෙලස් හඳුනා ගන්නත් තමයි අපිට තේරෙන්නේ. තවත් පැත්තකින් අපි කෙලස් හඳුනා ගැනීම පැත්තක තියලා නිකන් ටිකක් අර සැහැල්ලු ජීවිතයකටම විතරක් යෑම තුළ පොඩි අවාසියකුත් තියෙනවා. මොකද ඉතින් අපේ ජීවිතයේ හැලහැප්පීම් හරි අඩුයි, අත්දැකීම් අඩුයි. ඉතින් අපි අර ඇඟ බේරගෙන ඉන්න රටාවකට තමයි හුරු වෙලා තියෙන්නේ. එතකොට අර වගකීමක් දරන්න බෑ, චැලෙන්ජ් එකක් ගන්න බෑ, ඒක හරහා යන්න බෑ, අභියෝගයක් ගන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් ඊට වඩා හරි විචිත්‍රත්වයක් තියෙනවා, පරිණත බවක් තියෙනවා අර අභියෝග හරහා යන ගමනේ. එතන තමයි අපි තුල යම්සි පරිණත වීමක්, අත්දැකීම් බහුල වීමක්, මැචුව වීමක් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔක ටිකක් හිතලා බලලා ගන්න වෙනවා. මෙන්න මෙහෙම විය යුතුයි කියලා නිශ්චිතව කියන්න අමාරුයි. මොකද අපි නිකන් ඔය මොකක්ද කියන උපමාවක් මේ පෙරළෙන ගලේ පාසි නොබැඳේ කියලා අපි කියන්නේ. මේ ගලට විවිධ ප්‍රශ්න ඇවිල්ලා පෙරලි 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 යනකොට තමයි ඒක පොඩ 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 උපමට්ටම් වෙලා එයාව එයාගේ තිබිච්ච ඒ කඩතුළු නැති වෙලා යන ගමනක් තියෙන්නේ. ඉතින් බඳු සමනක් තමයි එකතකින් අපිට කියන්න පුළුවන් මේ විපස්සනාව තුළක් තියෙන්නේ. ඇඟ බේරාගෙන සිටීමේම සිටීමෙන්වත් නෙමෙයි විපස්සනාවක් වැඩෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට ඒක පැහැදිලි වුණා.
ඔව්.
මටත් හිතෙනවා ස්වාමීන් වහන්සේ කියපු දේ.
මොකද දැන් හරි ඒ කියන්නේ ලේසි නැහැනේ. ඔව්, මොකද ලේසි නැහැ. ලේසි නැහැ ගමන අභියෝගශීලී. දැන් අපි මේ පොඩ්ඩක් ඔය භාවනාවකුත් වඩලා පොඩි හරි වැටහීමක් සහිතව ඉඳද්දිත් ඔච්චර ප්‍රශ්න එනවා නම් සාමාන්‍ය මිනිස්සෙක් ඔය වගේ තත්ත්වයක් පරිහරණය කරද්දි කොයිතරම් ප්‍රශ්න එයාට තියෙනවද නේද?
ඒකත් එහෙමයි ස්වාමීන් වහන්සේ, මට හිතෙනවා මේ දැන් ඇනලයිස් කරනවා වැඩිනේ
මේක. අපි සීරියස් ගන්නවා වැඩි. එහෙමත් වෙන්න පුළුවන්. සමහර ලාට අපි
කරනවා මෙන්න කියලා තියෙන විදිහටම.
ඔව්.
කියලා තියෙන විදිහටම යන්න.
කරන්නේ. හැබැයි ඒවත් මට හිතෙනවා අපේ හිතේම තියෙන මේ දැඩි ග්‍රහණය දතන මූලික වෙන්නේ. අපිට තාම තියරි එකයි ප්‍රැක්ටිකල් එකයි අතර වෙනස තේරලා නැද්ද? දැන් සමහර කෙනෙක් පොතේ තියෙන එක ඇසිටිස් කරන්න යනවානේ. ඉතින් ඒකත් එතකොට ප්‍රායෝගික නැහැ. අපි බලන්න ඕනේ එතකොට සමහර තැන්වලදී කොම්ප්‍රොමයිස් කරන්න. කොහොමද මේ තියරි එකේ නම් මෙහෙම තියෙනවා. හැබැයි මට මෙතෙන්දී ප්‍රායෝගිකව මේක තියරි එකම 100%ක් කරන්න පුළුවන්ද නැත්නම් ඊට වඩා පොඩ්ඩක් වෙන මේකේ ප්‍රායෝගික පැත්ත බලලා මම චූට්ටක් ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්ද කියලා නම් අපිට පොඩ්ඩක් එතනදී ප්‍රායෝගික පැත්තත් බලන්න සිද්ධ වෙනවා. ඒතර ඔන්න ඔය වගේ පැති මම හිතන්නේ ඔය අත්දැකීම් හරහා යනකොටම තමයි අපිට එකතු වෙන්නේ. අපිමයි ඒවා හරහා අපිම වැටි වැටි අපිම වරද්ද වරද්ද හද හද යන ගමනක් තමයි එතකොට තියෙන්නේ.
සරණයි ස්වාමීන් වහන්ස, මං කියන දේ ඇහෙනවායි කියලා මං හිතනවා.
ඔව් ඔව්.
ස්වාමීන් වහන්ස, අද යෝගීන් ටිකක් එක්ක ධම්ම සාකච්ඡාවක් කරා. ඒක ඇවිල්ලා මජ්ජ සූත්‍රය ගැන. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමීන් වහන්සේ කට්ටියක් ඇවිල්ලා කියනවා මේ විදිහට තමයි මජ්ජ සූත්‍රයේ එක එක ස්වාමීන් වහන්සේට තේරුණේ කියලා. ඉතින් ඕකෙදී අපි කතා කරපු ඒ සාකච්ඡාවේදී ඔය අන්ත දෙක කියන එක ගැන අපි පොඩ්ඩක් මොකද්ද මේ අන්ත දෙක කියන එක කිය සමහර යෝගීන් අහනකොට ඉතින් මට පිළිතුරු දෙන්න උනේ මේක තමා තුළින්ම තමයි දකින්න ඕනේ මොන අන්තයේ කොච්චර ඩීප් එකකට අපි කො ඇලිලා ඉන්නවද එහෙම නැත්නම් ගැටිලා ඉන්නවද ඒක තමයි අන්ත කියන එක ඊට පස්සේ මැද කියන එක ගැන ඩිෆයින් කරන්න මැද කියන එක අපිට හොඳට අවබෝධ කරගන්න යනකොට මට තේරුණා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේගෙන් ඔය අන්ත දෙකේ මැද එක්කෝ අතීතයයි අනාගතයයි මේ පච්චුප්පන්නේ කියලා ඩිෆයින් කරන්නේ මේ මොහොත වෙනකොට අපි ආනාපාන සතියේ නම් ඉන්නේ පච්චුප්පන්නේ කියන්නේ නිකන් නහයට දැනෙන වායු ඇතුළට එන එක ආශ්වාස කිරීම හරි ප්‍රශ්වාස කිරීම හරි ඒ විදිහටද බලන්න ඕනේ කියන එක. ඒකේ මැද කියන්නේ මොකද්ද කොහොමද ඒක ඩිෆයින් කරගන්නේ අපිට තේරුම් වෙන විදිහට කියන එක තමයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ.
ඔව් හොඳයි. දැන් අත්‍තරම දැන් අපි මැද කියලා මේ ආනාපානය කියන එකම නෙමෙයි අත්‍තරම ගන්න තියෙන්නේ. ඒක ඉතින් මහත්තයාට තේරෙනවා මේ ඇත්තටම ඒ මැදට ගන්න උපක්‍රමයක් විදිහට ආනාපානය පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ හිත බහුල වශයෙන් අතීතය අතීත අන්තයේ සැරිසරන ගතියක් තියෙනවා. බහුල වශයෙන් අනාගත අන්තයේ සැරිසරන ගතියක් තියෙනවා. ඔන්න ඔය මේ අතීතයයි අනාගතයයි කියන අන්ත දෙකෙන් මුදවා ගැනීම පිණිස අපි මැද තියෙන එකක් අල්ලලා දෙනවා මුලදී. ඒතර මැද තියෙන්නේ ආනාපානයක්. ඒ කියන්නේ මැද තියෙන්නේ ආනාපානයක්ම නෙමෙයි. මැද ඉතින් විවිධ දේවල් තියෙනවා. විවිධ දේවල් අතර කය විශේෂයෙන්ම වර්තමානයේ ඇසුරු කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒතර මේ කය නිරන්තරයෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක වෙන නිසා යම්සි කායික ක්‍රියාකාරකමක් මේ හිතට අල්ලලා දෙනවා. ඔයාද මේක ඇසුරු කර කර ඉන්න, මේක ඇසුරු කර කර ඉන්න. ආනාපානයම ඇසුරු කර කර ඉන්න. ආස්මේ නැත්තම් පිම්බීම හැකිරීම ඇසුරු කර කර ඉන්න. එහෙම නැත්නම් මේ කයේ හටගන්නා වේදනාවක්ම ඇසුරු කර කර ඉන්න. මේ විදිහට ඉතින් මේ වර්තමාන මොහොතේ හටගන්නා යම්සි දෙයක් ඇසුරු කර කර ඉන්න යාට ඉඩ සලස්සනවා. දැන් එයා අතීතය අතහැරෙනවා, අනාගතයත් අතහැරෙනවා. හැබැයි වර්තමානයේ අල්ලගෙන දැන් ඉන්නේ. ඊට පස්සේ ඊළඟ එහාට යනකොට තමයි වර්තමානයේ අතහැරෙන්නේ. දැන් එයා අපි නිකන් උපක්‍රමශීලීව තමයි අර පළවෙනි පියවර ගත්තේ. දෙකක් අතහරින්න එකක් අල්ලගත්තා. දැන් මේ අල්ලගත්ත එක දැන් ටිකක් විනිවිද බලනවා. එතන තමයි නුවණ යදන්නේ. එතන තමයි විපස්සනාවක් වඩන්නේ. මේ විපස්සනාවක් වඩනකොට තේරෙනවා දැන් මේ අල්ලගත්ත වර්තමාන දේයත් ක්ෂණ බංගුරයි. එතනත් තියෙන ඇතිවීමක් නැතිවීමක්. මෙතනත් ගන්න කියලා දෙයක් නැහැ. මෙතනත් සාරයක් නැහැ. මෙතනත් හරයක් නැහැ. කියලා අන්න එතන එයාට නුවණක් පහල වෙනවා. අන්න ඒ නුවණින් තමයි වර්තමානය අතහැරෙන්නේ. ඒකයි අර මජ්ජේ මන්තාන ලිප්පති කියලා නේ කියන්නේ. මැද නුවණින් තමයි නොඇලී ඉන්නේ. නුවණ පාවිච්චි කළා, නුවණ දියුණු කළා, විපස්සනාවක් වැඩි වීම නිසා හරහා තමයි මැද අතහැරෙන්නේ. මුලදී මැද ඇල්ලුවා, හැබැයි නුවණ දියුණු කළා මැද අතහැරියා. එතකොට එන්නේ එතෙන්දී අතහැරෙන මැද ඇවිල්ලා මේ ආශාස ප්‍රසවාසයෙම නෙමෙයි මේ වර්තමානයේ කියන සියලුම සන්දර්භයන් සියලුම වර්තමාන මොහොතේ සිදුවෙන යම්තාක් සියල්ල තියෙනවාද ඒ සියල්ල අතහැරීමක් තමයි අපි එතකොට කතා කරන්න වෙන්නේ. එතකොට තමයි අන්න මහා පුරුෂයෙක් බවට පත් වෙන්නේ. මේ හැබැයි ඉතින් ඒක උපක්‍රමශීලීව කරන්න යම් යම් ටූල්ස් අපි පාවිච්චි කරනවා. ඒකේ වැරද්දක් නැහැ. කේශාන් මහත්තයා එකඟද නැත්නම් මොකද දන්නේ කියන්නේ?
ස්වාමීන් වහන්සේ මේක මියුට් වෙලා තිබ්බා.
හරි.
කතා කරගන්න බැරි.
හරි.
දැන් නම් කතා කරන්න පුළුවන් මම හිතන්නේ ඇහෙනවා.
හරි.
මට හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට මම 100%ක්ම එකඟ වෙනවා. මම මේ කාරණා මේ විස්තරයත් පොඩ්ඩක් කනිත් සැරේ පැහැදිලි කර ගන්න කට්ටියක ප්‍රයෝජනයට ගන්න.
හොඳයි. හොඳයි. තරුවන් සර්ණයි.
ඊළඟ දහම් ගැටළු සංධ්‍යාත්‍රි ඉදපත් කරන්න පුළුවන්.
සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ
භාවනා අධ්‍යක්ෂින් දෙකක් ඔබවහන්සේට ඉදිරිපත් කරන්නයි මේ හදන්නේ. ඊයේ උදේ මම ඇහැරුණේ මේ කීයටකින් නිර්ණමගේ ශබ්දයක් ඇහුණා. ඇහුම් කන දෙනකොටයි තේරුණේ මේක ආශ්වාස ප්‍රශ්වාසයයි කියලා. සිරුර මගින් බාහිර දෙයක්. එහි ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදුවේ කියන එක තමයි නිරීක්ෂණය වුණේ. ඊළඟට සක්මන් භාවනාවේදී ඇවිදීමේ දැන් මේ ධනහිසේ ඉඳලා අවධානය යොමු වෙලා තියෙනවා. ඔබ වහන්සේ එක් භාවනා වැඩ සටහනකදී පොඩි සටහනක් දාලා කිව්වා ඒකාඩවතිකෝ බන්තේ කියලා. අන්නේ වගේ ස්වාමීන් වහන්සේ අර ධනහිසේ ඉඳලම දැන් මේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ ඉදිරියට උපදෙස් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා භාවනාවට.
ඒකාරෝ කියලා කියන්නේ සතිය. දැන් ඒකාරෝ කියන වචනය බුධාඳුරෝ පාවිච්චි කරලා තියෙන්නේ මේ එක අරයක් තියෙන රෝදයක්. ඒ කියන්නේ දැන් අපි භාවනාව කරගෙන යනකොට අර ඉන්ද්‍රියයන් අදත් කතා කළා වගේ සමබර වෙච්ච අවස්ථාවකදී තමයි හරියටම අරමුණට හිත මුහුණ දාලා ඉන්න පටන් ගන්න. නැත්තම් අපි අරමුණත් එක්ක නිකන් එක්කෝ වෙන ඇංගල් එකකට ඉන්නවා, හරියට මේකත් එක්ක ඉන්නේ නැහැ. ඒක අපිට හරියට මුහුණට මුහුණලා ඉන්නේ නැහැ. නමුත් හරියට අරමුණත් එක්ක මුහුණට මුහුණලා ඉන්න අවස්ථාවේදී තමයි ඔන්න ඒකාරෝ කියන தত্ত্বය පහළ වෙන්නේ. ඒ කියන්නේ එක අරයක් දැන් හිතන්න රෝදයක් ගත්තාම ඒ රෝදේ ගරාදී ගොඩක් තියෙනවා, අර රාශියක් තියෙනවා. නමුත් අර පොළවට ලම්බකව පිහිටන අවස්ථාවේදී තමයි එතෙන්දී බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ. එතෙන්දී හරියටම ඒකත් එක්ක මුහුණට මුහුණලා පිහිටන්නේ. ඒ වගේ තමයි අපිත් විවිධ අරමුණු අපි නිරීක්ෂණය කරන්න උත්සාහත් වෙනවා. හැබැයි හරියටම අර ඉන්ද්‍රයන් සමබර වෙලා සතිය තහවුරු වෙලා ඉන්න අවස්ථාවේදී තමයි අර ලම්බකව පිහිටි අවස්ථාව වගේ හොඳට නිවරදිව සතිය පිහිටන්නේ, ඒ අවශ්‍ය කරන පරිදි නිරීක්ෂණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි මතු කරගන්න තියෙන්නේ. ඉතින් අපි එබඳු අවස්ථාවන් ටික ටික පහළ වෙනකොට ඒ එහෙම හැකියාවක් අපි තුළ ඇති වෙනකොට දැන් අන්න නිවරදිව මේ අවබෝධයක් එන්න පටන් ගන්නවා. නැත්තම් අරමුණ ගැන අපිට යථා ස්වභාවයක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේමයි දැන් මුලදී අපි සක්මන් භාවනාව කරද්දී සමහරට අපි පහසු තැනකින් පටන් ගන්නවා. අපි හිතමු තද ගතියක් මුල් කරගෙන මේක වැඩේ කරගෙන ගියා. පොළවේ වදිනවා මේ පාදය. ඒතර තද ගතියක් දෙනවා. ඒක තමයි ඉතින් අපි අල්ලගත්තේ මුලින්ම. ඒක මුල් කරගෙන තමයි යන්නේ. හැබැයි පස්සේ තමන්ට තේරෙනවා දැන් නම් ඉතින් ඒක සාර්ථක වුණා. දැන් හැබැයි මේක ඊට වඩා දේවල් තියෙනවා. යටිපතුලේ විතරක් නෙමෙයි ධනහිස දක්වාම දේවල් දැන් දැනෙනවා. කමක් නැහැ. එතනදී ඒවා දැන් මේ මට්ටමේදී බලබලා ගියා කියලා වරදක් නැහැ. ඒවට වෙන්නේ මොකද්ද කියලා විමසමින් මේ සක්මනේ නිරත වෙන්න.
ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
විශාඛ මහත්මිය නැවත අතිසේමක් කර තිබෙන ඔබට දහම් ගැටලුවක් තිබේද?
එයි අවසර ස්වාමීන් වහන්ස.
ඔව් ඔව් ඔව්.
මට මේ ගොක් කරනවාට ස්වාමීන් වහන්ස දැන් ධර්ම දේශනා අහනකොට මේ හිතනවා දැන් ගොක්ලාගේ දේශකයන් වහන්සේ මේ මට සමාන දේශකයන් වහන්සේ මතක් කරන අපේ හිතේ මෙහෙම දෙයක් තියෙනවා දැන් මෙහෙම කියලා. ඒකට මට ටිකක් මේ මට හිතනවා ඇයි අපේ හිතේ කියන්නේ දැන් මේක හිත හැදලා තියෙන චිත්තචක්ෂක නේද බලන්න ඕන කියලා මම පඬිතුයා වගේ ඉතින් මගේ කතාවක් යනවා. ඉතින් එතකොට ඒකත් බලනවා. ඒකත් ඉතින් මේ ඒකත් මගේ චෛතසිකයක් කියලා, ඒ කියන්නේ මේ මගේ චෛතසිකයෙන් මේක ඇතුලේ චෛතසිකයක් කියලා බලන්න පුළුවන් වෙලාව තියෙනවා. ඒතරට මම එහෙම මේ වෙන කවුරු හරි දේශනා කරනකොට පඬිතුයා වුණාට කියන්නේ ඉතින් සමහරක් වෙලාවට ඉතින් ඒ විදිහ නම් බලන්නේ නැහැ. හැබැයි එහෙම බලන වෙලාවල් තියෙනවා. අර මේ එහෙම මේ චිත්තචෛතස කියලා බලන වෙලාවල් තියෙනවා. අර මේ ටිකක් ටිකට යන්න වුණොත් එහෙම නැත්තම් සාමාන්‍යයෙන් ඉන්නකොට ඉතින් ඔහේ ඒ විදිහටම තමයි බලන්නේ. අර වගේ පොඩි ඝට්ටනයක් වෙනවා ස්වාමීන් වහන්සේ මේ ඒ අර දේශකයන් වහන්සේලා මේ අපේ හිත මෙහෙමයි මෙහෙමයි කියලා මම රිෆර් කරන්නේ. නිකන්වත් කියන්නේ නැහැ මේ මම අහලා තියෙනවා කියන්නේ නැහැ. මේ සිතක මෙහෙම මේ ඇති වෙලා තියෙන මේ වනිසතන මේ තියෙන කියලා.
කියන අපේ අපේ කියන වචනේ පාවිච්චි කිරීමේ වැරද්දක් තියෙන්නේ.
එහෙමම නෙමෙයි දැන් මේක දෙකෙනෙක් කියලා ගන්න එක මේ ගන්න නැතුව මට
හිතෙනවා. කියනවා නම් හොඳයි.
ඔව්. අර කලින් ඕන කෙනෙක් වගේ අර මේ perfectionist වගේ එකක් එතෙන්ට පනිනවා මේ මේ කියන්නේ මම. ඒකත් ඉතින් මගේ එකක් නෙමෙයි
පුදු කරපු එකක්. ඔව් ඔව්. ඔව් වෙන්න පුළුවන්.
එතනවා මේ ඔව් ඇයි මේ අපේ කියලා ගන්නෙ? ඕක මේ හිතේ තියෙන කොටස් කියලා ගන්න කියන්න
පුළුවන් නේ
කියලා. කොච්චර හොඳද කියලා හොමකක් තියෙනවා. ඉතින් මම අවංක ඕක නිකන් ප්‍රකාශ කරන්න ඕන කියලා හිතනවා.
හොඳයි හොඳයි. දෙයක් නැහැ ඉතින්. ඒ කියන්නේ අර අපි සාමාන්‍ය ව්‍යවහාරය අනුව කාටත් තේරෙන්න පාවිච්චි කරද්දී ඉතින් මගේ හිත අපේ හිත එහෙම කියලා ඉතින් පාවිච්චි කරනවා. ඉතින් ටිකක් ඉතින් ගැඹුරින් කියද්දි කියන්න වෙන්නේ ඉතින් හේතුඵල ධමයක්. එහෙම නැත්නම් කාටත් පොදු හිතක්. ඒ වගේ ඉතින් වචන පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඉතින් ඉඳා වැඩි හිත කරදර ගන්න නැතුව යන්නයි තියෙන්නේ.
එහෙමයි
සාරණාස්. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඉන්දිරාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ජෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අවසරයි.
ඔව්.
විදර්ශනා භාවනාවක් වඩනකොට සාමාන්‍යයෙන් සමාධියේ අල්ලින් කල්පනා කිරීම
මොකද්ද? ඇහුන්නේ
නැහැ. භාවනාවක් වඩනකොට
ඔව්
යම් කෙනෙක් එතකොට සමාධියේ අල්ලින් කල්පනා කිරීම හෝ සිටීම එහෙම නැත්නම් සාස්ත්‍රයක් මානසිකාර්ය කිරීම කරනකොට සතිය නුවණ වීර්ය අවශ්‍යයි. එතකොට ඒ කියන්නේ මේ අදාළ කරුණු කල්පනා කිරීමද නැත්නම් පවදුරට සංඥාව දියුණු කිරීමේ අදහසින් වැඩි දුරටත් තාතවත් විදර්ශනා වැඩිම පුහුණු කරන එකද සංඥා වඩනවා කියන්නේ.
ඔව් ඒක තමයි.
එතකොට සංඥා වඩන්න ඕන නම් දියුණු කරන්න ඕන කියලා කියන්නේ කුමන ආකාරයක ස්වාමීන් වහන්සේ? ඔව් පොඩක් පැහැදිලි කර දෙන්න මෙන් ගෞරවණීයලා සිටින්න.
හොඳයි. හොඳයි. ඇතර ප්‍රඥාව දිනු කරන ආකාර තුනක් විස්තර කරනවා. එකක් තමයි සුතමේ ප්‍රඥාව. කියන්නේ අපි බණක් අහලා පොතක් කියවලා ඒ කාගෙන් හරි දෙයක් ඉගෙන කියා ගන්නවා, අහ ගන්නවා. දැන් ඒක එක මට්ටමක්. ඊට පස්සේ අපි ඒ අහගත්තු දේ ටිකක් කල්පනා කරලා බලනවා. හොඳට නුවණින් විමසලා බලනවා. ඒ පැත්තට මේ පැත්තට දාලා තර්ක කරලා බලනවා. එතන චින්තාමේ ප්‍රඥාවක් කියලා කියනවා. ඒක තවත් මට්ටමක්. දැන් අපි දැන් විපස්සනා වේදී කතා කරනවා විශේෂයෙන්ම භාවනාවේ ප්‍රඥාවක් ගැන. එතන තියෙන්නේ ඔය පොතේ ප්‍රඥාව නෙමෙයි, සුතමේ ඥානයම නෙමෙයි. එතන තියෙන්නේ අපි අත්දැකීම මූලික කරගත්ත, අත්දැකීමට මුල් තැන දීලා ලබන ප්‍රඥාවක්. එතෙන්දි කිසිසේත්ම කල්පනා කිරීමක් නැහැ. එතෙන්දි කිසිසේත්ම හිතා ගැනීම නැහැ. එතෙන් තියෙන්නේ හොඳට මධ්‍යස්ත නිරීක්ෂණය හරහා ලබන නුවණක්. හිතන්න දැන් අපි ධාතු මනසිකාරයක් නම් වඩන්නේ කයේ පහළ වෙන විවිධ ධාතු ස්වභාවයන් හඳුනගෙන ඒ ධාතු ලක්ෂණ වෙත අවධානය යොමු කරමින් මධ්‍යස්තව බලන්න අවශ්‍යයි. එතකොට ඒ ධාතුන් ක්‍රියාත්මක වෙන ආකාරය අනුව, ධාතුන් හැසිරෙන ආකාරය අනුව තමයි ඒ ධාතුන්ගේ යථා ස්වභාවය අපේ නුවණට වැටහෙන්නේ. දැන් මේක මේ බුදුහාඳුරෝ කියලා තියෙනවා, මේවා අනිත්‍යයි කියලා, මේවා දුකයි කියලා, මේවා අනාත්මයි කියලා. නමුත් ඒක ඇවිල්ලා සුතමේ ඥානයක් පමණයි, චින්තාමේ ඥානයක් පමණයි. නමුත් දැන් අපි ඒක අත්දැකීම තුලින්ම ප්‍රායෝගිකවම ඍජු අත්දැකීමක් කරහාම වටහා ගන්න දරන ප්‍රයත්නයක් තමයි දැන් තියෙන්නේ. එතෙන්දී අපි අර කලින් තියෙන දේවල් කල්පනා කර කර අනිත්‍යයි 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 කිය කියන ඉඳලා හරියන්නේ නැහැ. මේවා මොකද, මේවා කොහොමද ඇත්ත වශයෙන් හැසිරෙන්නේ? මේගොල්ලෝ කොහොමද හටගන්නේ? මේගොල්ලෝ මේ එකම විදිහට තියෙනවද, එකම ආකාරයෙන් තියෙනවද කියන අන්න ඔය පැත්තකින් අපි බොහොම කුතුහලයකින්, යම් පමණක කුතුහලයකින් යුක්තව ඒ දිහා මධ්‍යස්ත බැල්මක් හෙලන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි අර නිවැරදි විපස්සනා නුවණක් පහළ වෙන්න අවස්ථාවක් තියෙන්නේ. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ස්වීනිට ඉදිරිපත් කරන්න කොළුවා.
තෙරුවන් සරණයි සන්නාන්ස. අර කෙනෙක් මජ්ජ සූත්‍රය ගැන කතා කරනකොට මට නිකන් දැනුනේ වහන්සේ මට කියන්නේ බැරිද කියලා. මට දැනුනේ දැන් අපි සියල්ලම ඉන්නේ නිබ්බාන ධාතුව තුළ කියලා. මොකද හැබැයි අවිජ්ජාවෙන් අන්ධකාරයෙන් අපි නිවන වහගෙන ඉන්නේ. එක අර්ථයෙන් නිවන වහගෙන ඉන්නේ අවිජ්ජාවෙන්ද කියලා. ඉතින් මජ්ජ සූත්‍රය ගත්තන නාම රූප මත විඥාන කියනකොට එනම් විඥාන ධාතුව අපි එයා ගලන්නේ මේ ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස් ගලන්නේ සංසාර පැත්තට ගලන්නේ නැතුව ඒක අනිත් පැත්තට ගලනකොට කියන්නේ නිබ්බාන කියනකොට මේ මැද මොකද්ද නිවන නේද න ඔක්කොම අන්ධකාරය නැති වෙලා යනකොට අපි සියල්ල ඇතුළේ ඉන්නේ නිබ්බාන නේද කියලා මට හිතුණා සන්නස ඒක වැරදිද
ඔව් එහෙමම කියන්නම් බෑ ඒ කියන්නේ අපි ඒ කියන්නේ හිත හදාගත්ත නම් ඉතින් නිවනේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් අර තණ්හාව තියෙන තාක් තණ්හාවෙන් ඉතින් අපිට මේ මැද අමතක කරනවා. දෙපැත්තේ තියෙන දෙන්නාල්ල ගැටේ ගහ ගන්නවා. ඉතින් එතකොට අපි කල යුතු යමක් තියෙනවා මේ ගැටේ ලිහා ගන්න අවශ්‍යයි. ඒ බැඳීම් දුරු කර ගන්න අවශ්‍යයි. එතකොට නම් ඉතින් වෙන්න තියෙන දේ වේවි. එහෙම කියන්න පුළුවන් ඉතින්. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්පින්නර් ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම මේ බණට අදාළ ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ගැනයි මම මේ කියන්නේ. මම කරන ක්‍රියාවක් ගැන මම ගිය අවුරුද්දේ තව මහල වැඩක් තමයි කරේ ස්වාමීන් වහන්සේ ඊතර ඉඳගෙන ගංගිනි විලාපට මේ කුඩි මුතුකුඩ මහලවා ස්වාමීන් වහන්සේ. ඒව මුතුකුඩ මහල ඒව බොහොම ලස්ස අලංකාර කරලා මේ ස්වාමීන් වහන්සේ හාමුදුරුවෝ වඩිනකොට ඒව ඉයලන්න ප්‍රේජනිට ගන්නවා. ඉතින් උත්සවයක් වෙලාවට පන්සලේදී. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම දැනට අද මේ පාර කරනවා මේ කුඩි යක් මහනවා කොඩි එකක් නෙමෙයි නමයක් බලෝතර බුදු පියාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණ. ඒක මට හිතට පහළ වෙච්ච එකක්. ඒ බුදු ගුණ එක කොඩිකට එක ගානේ මම ඒ ලියලා ඒක මුතු වලින් සරසනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒ සරසනකොට මම සිංහල අකුරු වලින් නෙමෙයි ස්වාමීන් වහන්සේ මම ඉංග්‍රීසි අකුරු වලින් එක කොඩිකට එක බුදු ගුණය බැගින් අරහ සම්මා සම්බුදේ විදිහට. එතකොට ස්වාමීන් වහන්සේ මට ඒ කොඩියේ පළලානුව මහත් අනුත්තර පුරුෂ ධම්මසාරති කියන අකුරු ටික පේලි තුනකට වගේ එනවා. එතකොට මට ඒකෙන් අර එකටම ලියන්න ඕනද කියලා එහෙම එකක් තියෙනවද? නැත්නම් මේ පේලි තුනකට ආවොත් මේ එක මට අකුසලයක් වෙයිද කියලා. ඊට පස්සේ නැදිතත් මම තීරණය කළ කමක් නෑ මේක බුදු පියාණන් වහන්සේගේ ගුණයන් නිසා එහෙම මම මේක කරා. දැන් ඒකත් අවසන් කරා මම අහන ඒක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. අනිත් එක මේ මම කටින් සිවුරු බැලුවා ගිය අවුරුද්දේ ඒ පිට අවුරුද්දේ ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට උදි සියලු දේම කරන්නේ ස්වාමීන් වහන්සේ මම බණ අහන්නේ තමයි ක්‍රියාව කරන්නේ. එතකොට දැන් කනේ මේක ඇහෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක ඇහිවත් එතකොට මේ දරුව කියන දැන් අම්මා ඕක කරන්න පටන් ගත්තම භාවනා කරන්නේ යන්නේ වෙන්නේ නැහැ කියලා. නමුත් එුණාට ඉතින් ගෙදර දොරේ වැඩ කරනකොටත් මම සිත එකක කරගෙන ඉන්නේ කොහොමද? ඒක අවස්ථාවේ හැටියට මම ගෙදර දුරු කපනදිත් මම සතියෙන් තමයි කරන්නේ. මේ වේද කරන්නේත් මම සතියෙන්. එතකොට ස්වාමීනාගේ ඒක වැඩ දෙකක් කණෙන් අහගෙන අර මේක කියනවා. මේ සතරාසත්‍ය ධර්මය ආબોධ වේවා, නිවන් ආબોධ වේවා කියලා ඉතනම් තමයි මේ හැමදේම කරන්නේ. එතකොට ස්වාමීනාගේ එතකොට ඉන්දගෙනම භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හිත එකඟ කිරීමක් කොහොමද කරන්න ඕනේ නේද? ඒ කියන්නේ එතකොට ඒකේ වැරද්දක් නැහැ නේද කියලා හිතනවා ස්වාමීනා. ඒක මම ඒක නිවැරදිද? අර බුදුගුණේ ටිකක් ඒකත් නිවැරදිද කියලා අහන්න දැනගන්න කැමතියි.
ඔව් එතන දැන් ඇත්තටම අර අද අපි කතා කරන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කරගන්න ඕනේ කියලා. අපිට ඕන්ට වඩා ශ්‍රද්ධාව ආවහම අපි ඕන්ට වඩා දේවල් කල්පනා කරනවා. අපි මේ බුදුහාඳුරන්ගේ අත උඩින්ම මේක ගිහිල්ලා තියන්න ඕනේ කියලා හිතනවා. බුදු පිළිමේ උඩ ගිහිල්ලා අපි ඉතින් අත උඩින්ම කිරිබත් ටික තියෙනවා. නමුත් ඒ මොකද ඒ අපිට නුවණ අඩු වෙලා අපේ ශ්‍රද්ධාව වැඩි වෙලා. අපි එතනදී නුවණ පාවිච්චි කරන්න අවශ්‍යයි. මෙතනදී මේ අපි බුද්ධ පූජාවක් තියන්න අවශ්‍ය නම් ඉතින් එතකොට ඒක තියන්න ඕනේ තැනක් තියෙනවා. මේක මේ අත උඩ තියලා හරියන්නේ නැහැ. බුදු පිළිමේත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේකත් ඉතින් මේ මැටියෙන් හදපු පිළිමයක් මේ බුදුහාඳුරංග නිරූපණය කිරීමක් මෙතන තියෙන්නේ කියලා අපි නුවණින් දකින්න ඕනේ. ඉතින් එතකොට මම මේ බුදු ගුණයක් කොඩි එක මේවා කරනවා කියලා මේක කොහෙදී මේවා කරත් එතකොට මේ බුදු ගුණය මේක තුල තවත් කෙනෙක් දැర్శණය වීම සඳහා තවත් කෙනෙකුට පෙනීම සඳහා ලිවීමයි මම මේ කරන්නේ. එතකොට මම මේක මේ එකම පේළිය ලියන්නේ කියලා චූටි අකුරු වලින් ලිව්වොත් ඉතින් තවත් කෙනෙකුට පේන්නේ නැහැ. ඒක දැකලා එයාගේ හිතේ බුදු ගුණයක් වැඩෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මම මේ නුවණ දියුණු කරන්න ඒ නුවණ පැත්තනොත් එහෙනම් හිතන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ වගේ කටයුතු කරද්දිත් පිංකම් කරද්දිත් ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ප්‍රඥාවත් පාවිච්චි කරලා කරන එක තමයි වටින්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි අර වෙන වෙන වැඩ කටයුතු කරන ගමන් බණ අහනවා කියන එක. ඉතින් වෙන වෙන වැඩ කටයුතු කර කර වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්නවට වඩා නම් බණ අහන එක හොඳයි. හැබැයි ඉතින් ඒ අපිට තේරෙනවා නම් දැන් මේ වෙලාවදී යම්සි වැදගත් දෙයක් කියවෙනවා. මේ ඉතින්දී මම අවධානය යොමු කළ යුතුයි, පූර්ණ අවධානයක් යොමු කළ යුතුයි, කන් යොමාගෙන ඇසිය යුතුයි කියලා තේරෙනවා නම් ඉතින්දී ඉතින් අනිකුත් වැඩ නවත්තලා ඒ වැඩේට බහින එක, ඒකටම පූර්ණ අවධානය යොමු කරන එක වැදගත්. ඉතින් ඒ නිසා අපේ ලකුසානාසය එහෙම කියන්නේ ඉතින් ඇහෙන බණයි අහන බණයි කියලා දෙකක් තියෙනවා. ඉතින් එතකොට අපි ඇහෙන බණ ඉතින් අහගෙන යනකොට යම් තයක් තේරෙනවා නම් මෙතන වැදගත් දෙයක් කියවෙනවා, මම මෙතනදී පූර්ණ අවධානය යොමු කළ යුතුයි කියලා තේරෙනවා නම් ඉතින් එතනදී පූර්ණ අවධානය යොමු කරන එක සුදුසුයි. හැබැයි ඉතින් සමහර වෙලාවට අපි අර පූර්ණ අවධානයක් යොමු නොකිරීම නිසා සමහරට වැදගත් දේවල් මගහැරෙන්නත් පුළුවන්. මොකද නිකන් ඔහෙ ඇහෙන බණක් නේ තියෙන්නේ. ඒ පූර්ණ අවධානයක් යොමු කරන්නේ නැහැ. තනින් තන ඇහෙනවා. ඉතින් එතකොට මේකෙන් කොයිතරම් දුරට අපිට ප්‍රයෝජනයක් ලැබෙනවද කියලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හුඟක් ඉතින් තමන්ගේ හිත දිහා බලන එක වටිනවා, බණ ටිකකුත් අහන එක වටිනවා. ඒ හැබැයි ඒ කරන වැඩේට අවධානය යොමු කළා ඒ වැඩේ කරන එක ඉතාම වටිනවා.
හොඳයි.
හොඳයි පින්වත්නි, එහෙනම් අදත් අපේ පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි සියලු දෙනාම එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ බුහුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.